හොඳයි හැම දිනාටම තිරුවන් සරණයි. හැම දිනාමත් මේ තම ගෞරවයෙන් අද සතියේ සිකුරාදා දිනේ කරන්නා වූ ධර්ම සාකච්ඡාවට අපි පිළිගන්නවා. අද දවසේ නියමිත දිවිනේ පූජ්‍යපාද උඩගබ්බල ඥානාලෝක ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන පවත්වන රතන සූත්‍ර දේශනාවේ අර්ථය තේරුම් ගන්න කරන්නා වූ වැඩසටහනක්. ඉතින් අද කල්‍යාණ මිත්‍ර දහුණා වගේ උන්වහන්සේ සම්බන්ධ වෙන්නේ නැහැ. උන්වහන්සේට හදිසි අවමංගල කටයුතු සම්බන්ධ වෙන්න සිද්ධ වෙලා තියෙන නිසා නමුත් ඒ අවස්ථාව අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. අපිට පසුගිය දිනවල ප්‍රොෆෙසර් කොග්ගලගේ සම්බන්ධ වෙලා අනෙක් කල්‍යාණ මිත්‍රුත් එක්ක වෙලා අපි කිසියම් ධර්ම කොටසෙන් සාකච්ඡා කළා. ඒව සම්බන්ධයෙන් අපිට තවදුරටත් කතා කරන්න මේක අවස්ථාවක් කරගන්න පුළුවන්. ඒ නිසා අද මම හිතනවා අපි ධර්ම සාකච්ඡාවකටයි යොමු වෙන්නේ. සූත්‍ර දේශනාවක් කියලා පදනම් කරගෙන නෙමෙයි ධර්ම සාකච්ඡාවකට යොමු වෙනවා. අපි සාකච්ඡාව පටන් ගමු ප්‍රශ්නයක් උත්තරයක් ආකාරයට. එහෙමනම් කල්‍යාණ මිත්‍රන්ට මම යොමු වෙන්න කල්‍යාණ මිත්‍රගෙන් සරි අපහසු කරන්න පත් ගන්න නැතුව මම ප්‍රශ්නයක් අහන්නම්. මේ දැන් මම ප්‍රොෆෙසර් කොබලගෙන් මේ විදිහට අහන්නම් ප්‍රොෆෙසර්. අපි කිසියම් දෙයක් ප්‍රොෆෙසර් කොබලගේ අපි එක ඉන්ද්‍රියකින් ස්පර්ශයක් වෙනකොට එහෙමනම් ඒක අල්ගේ වෙන සිංහලෙම කියමු අපිට ඇහැට යමක් පේනකොට අපිට හිතා ගන්න පුළුවන් චක්කායතන හැදුනායි කියලා. එතකොට මෙහෙම කියන එකේ අර්ථය මොකද්ද? කිසියම් ස්පර්ශයක් සිදුනකොට එක ආයතනයකින් මුළු කයම සවිඥානික වෙනවා කියන එකේ අර්ථය මොකද්ද? එහි අර්ථය එක දෙයකින් එක ආයතනයකින් යමක් ස්පර්ශ වෙනකොටම ඒ ආයතනය හැදුනා පමණක් නෙවෙයි සලායතන ආයතන හයම උපදුනා කියන එකද? එහෙම වෙනවා නම් එහෙම වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ආරම්භක ප්‍රශ්නයක් ඇටියට මේ සූදානම් වෙලා නැති අවස්ථාවක මම යොමු කළ ප්‍රශ්නේම ගැටලු තියනවා වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මම හිතනවා ඒක හොඳ ආරම්භයක් වෙයි කියලා. ගෞරවයෙන් යොමු වෙනවා කොග්ගලගේ මහත්මයාට.
හොඳයි, තෙරුවන් සරණයි හැම දෙනාටම. අපි එක ආයතනයක් පාවිච්චි කරනකොට ආයතන හයම සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක
සමාන වන්න කියලා කරනවා. ආයතන හයම සමාන මේ ප්‍රශ්නේ හරියටම ගන්න. ආයතන හයම සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක නෙමෙයි. අර චක් ආයතන ඇහැට පස්සේ මන ආයතන හැදෙනවා අපි කතා කරලා තියෙනවානේ, අපිට ඒක තේරෙනවා. ඒක නෙමෙයි. ඒකනේ මාගේ ප්‍රශ්නේ. කය සවිඥානික වෙනවා කියලා කියන්නේ කුමක්ද? යම් කිසි දෙයක් ස්පර්ශ වෙනකොට ඒක එක ප්‍රශ්නයක් ඉදිරිය ගත්තත් කමක් නැහැ. කය අවිඥානික වෙනවා කියන්නේ කුමක්ද? ඇහැට යමක් දකින්නකොට ඒකේ අර්ථය ආයත එක දෙයකින් එක කියන්නේ කණෙන් යමක් අහනකොට ඇහෙන් යමක් පේනකොට අනිත් ආයතන හයත් ඒ සමගම හැදීමක් සිද්ධ වෙනවාද කියන දේ. ඒ ප්‍රශ්නේ සප්ලවන්න කරගෙන කෙටි උත්තරයක් හරි කමන්නේ එහෙම නෑ දෝල්ද කියලා කිව්වත් කමන්නේ මොකද පොඩි ගැටලුවක් ඔතන තියෙනවා මං අහන්නේ.
ඒක මෙහෙමයි දලුවත් මහත්මයා, ඒක දැන් මට කතා කරන්න වෙන්නේ එක එක ප්‍රඥා මට්ටම් 90. ඉතින් අපි ඉන්න මට්ටම් 90 තමයි කතා කරන්න වෙන්නේ. ඒකේ එහෙම ඒ ප්‍රඥා මට්ටම් 90 කියන්නේ අපි දැන් ඔක එක්ස්ට්‍රීම් එකෙන් ගත්තොත් අවිද්‍යාව යෙදුන් නැත්නම් ආයතන හයක් සවිඥානික වෙන්න බෑ ඒක ආයතනයක් වැඩ කරනකොට. ඒ ආයතනේ විතරයි. එකන අපි දැකීම වෙනවා නම් දැකීමට අදාළ මොනවාම හරි දෙයක් කතා කරනවා. අපි චක්කු ප්‍රසාදේ හරි චක්කායතනේ හරි මොකක් හරි කතා කරනවා නම් ඒක විතරයි. ඒකේ මුකුත් එකතු කළේ නැත්තම්. හැබැයි අපි ඉන්න මට්ටම ඒ මට්ටම නෙවෙයි. අපේ තියෙනවා හැම එකතු කරන ගතියක්. ඒත් ඒ විදිහට තමයි ඒක කෙටියෙන් පිළිතුරක් දෙනවා නම් එතකොට එක එක ඒ මානසික මට්ටමේ ඉන්න මට්ටම අනුව තමයි ඒකට උත්තර දෙන්න වෙන්නේ. තේරුම් සරණයි.
ඔව්, අපි ඒක තමයි ඒ එක්කෙනයි තේරුම් ගන්න විදියට කියන දෙයක්නේ. හැබෑට සිද්ධ වෙන්නේ කොහොමද? එකම දෙන්නේ සිද්ධ වෙන්නේ අත්දැන් මට්ටම කෙසේ වෙතත් හැබෑට සිද්ධ වෙන්නේ කොහොමද?
ඔව්. හැබෑට සිද්ධ වෙන දේ අපිට ධර්මය අනුව දකින්න තියෙන්නේ අනිත් ආයතන සම්බන්ධ වෙන්න බෑ එක ආයතනයක් වැඩ කරනකොට. ඒක තමයි දැන් දිත්තේ දිත්තමත්タン කියනකොට දැකීම මාත්‍රය කියන ස්වභාවය විතරයි. එතන ඇසීමට අදාළ කිසිම සම්බන්ධයක් නැහැ. මුත කියන එකවත් විඤ්ඤාත කියන එකවත් සම්බන්ධයක් නැහැ. ඒ දැකීම කියන මොහොතේදී ඒ ක්ෂණයේදී. එතකොට ඒ විදිහට තමයි ඉතින් මගේ අවබෝධන. ඒ කියන්නේ අනිත් ඒවා සම්බන්ධ වීමක් නැහැ. ඉතින් අපිට කතා කරන්න පුළුවන් චක්කායතනය සවිඥානික වීමක් ගැන විතරයි. එතන මුලාවෙන් එකතු කළොත් එහෙම අයිතුරු ටික කොහොම තියනවා. ඒ කියන්නේ නිමිති හදන මට්ටමට ඇහැ පාවිච්චි කරනවා නම් ආයතන හයම සම්බන්ධ වුණා. අර චප්පානක සූත්‍රයේ සත්තු හය දෙනා ගැට ගැහුවා කියන කතාවට යනවා. තව විස්තර අවශ්‍ය නම් අහන්න තෙරුවන් සරණයි.
හොඳයි. ඒ කියන්නේ අපි යම් කිසි විදිහකට අපිට ඇහෙනවා නම් කිසියම් විදිහකින් ඇහැ හැදෙනකොටම කනත් හැදෙනවා, ඒ සමගම ජීවවත් හැදෙනවා කියලා එහෙම එකක්. ඒක ඔබතුමා කියන්නේ ඒක එහෙම වෙන්නේ නැහැ. නමුත් යම් කිසි කෙනෙක් ප්‍රපඤ්ඤ කරගෙන කණෙන් ඒ දෘශ්‍ය දෙයක් තව ඉස්සරහට යනවා නම් එයා අනිත් ඒවා හදා ගැනීමට අවශ්‍ය තත්ත්වේ සකස් කර ගන්නවා කියන වගේ අර්ථයක්ද?
ඔව්. ඒක ක්ෂණිකව වෙනවා. ඒ කියන්නේ දිගට දිගට යන්න ඕනේ නැහැ. අර නිමිත්තක් හදන මට්ටම වෙනකොට ආයතන හැම සම්බන්ධ වීමක් සිද්ධ වෙනවා. නිමිති හැදුවේ නැත්නම් එහෙම වෙන්නේ නැහැ. එක ආයතනකින් අද්දක්ක එකක් අපි තව විදිහට කිව්වොත් ආයෙ අද්දකිනවා නම් ඒ වගේ ස්වභාවයක් ඒ ආයතනෙන් විතරමයි අද්දකින්න පුළුවන්. අපි හිතමු දැන් ශබ්දයක් ඇහුවා නම් අපට ඒ ශබ්දය අහනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ ශබ්දයක් ආයෙ අහන්න ඕන නම් කනෙන්ම තමයි අහන්න වෙන්නේ. අර අනිත් මට්ටමට ගියේ නැත්තම් අන්න ඒ වගේ ස්වභාවයක්. ඒකයි මං කියන්නේ අනිත් ආයතන එතකොට සම්බන්ධ වෙලා නැහැ. ඒ කියන්නේ ඇහෙන් දැක්ක දෙයක් ඇහෙන්ම තමයි දකින්න ඕන. වෙන ආයතනකින් ඒකක් දකින්න බෑ. ඒක තමයි අර ගෝචර නානත්තේ නානා විෂයානි කියලා එහෙම පැහැදිලි කරන්නේ. ඒක තමයි මේ මට තියෙන අවබෝධය. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. හොඳයි. කල්‍යාණ මිත්‍රින්ට නම කියලා කියන්නේ නැහැ. එකතු වෙන පුළුවන් සාකච්ඡාවට.
තෙරුවන් සරණයි. දරත මාත්ම මේ පොඩි අදහසක් ආව ඇත්තටම මේ කොගලගේ මහත්ම විස්තර කළ දේවල් අපි මේ විදිහට ගත්තොත් දැන් එහෙම මුළු ඔක්කොම එකට සවිඥානික වෙනවා කියලා එතකොට අර හේතුඵල ධහම බොරු වෙනව නේද ඒකේ? හේතුන් පටිච්ච සම්බුත හේතුබංග නිරුද්ධති කියන එකට පටහැනි වෙනවා එහෙම වුණොත්.
සමහරවයි ආයසරයක් ඒ කොටස කියන්නේ ඔබතුමේ බොහොම හොඳ කොටස මතු කර ආයසරයක්
කියන්නේ. දැන් ඒ ඔබතුමා කිව්වා වගේ එකක් විඥාන වෙන විඥාන තත්ත්වයකටපත් වෙනකොට මුළු කයම විඥානගත වෙනවා කියන එක ආවෝ ගත්තොත් එහෙමනම් එතකොට අර හේතුඵල ධහම බොරු වෙනවා. එහෙමද තව සමුදේමනේ දිගට ඇතිවි යන්නේ එහෙමනම්. හේතු පටිච්ච සම්බුත හේතුබංග නිරුද්ධති කියලා තමයි තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. එතකොට අපිට මේක පේන්නේ නැති මේක වේගේ වැඩි කම නිසානේ. ඇති වෙන නැති වෙන බව නොදකින තාක්කල් අපි ගන්නවා මේක ඉපදුනා මේකත් ඉපදුනා මේකත් ඉපදුනා ඇයි එහෙම වුනේ නැත්තේ කියන එක ගන්නේ අවිද්‍යාවෙන්මයි. නමුත් යම් කිසි දවසක හේතුඵල ධහම යම් කිසි අවබෝධයක් එනකොට අපිට තේරෙන ගණී අර විදියට එහෙම වෙන්න බෑ කියන එක කියලා අදහස වශයෙන් ඉදිරිපත් කරන්න කැමති තෙරුවන් සරණ.
හොඳයි. කොබලගේ මහත්
ඔව් මම හිතන්නේ මේ දලුවත් මහත්මයා ඇහෙන්නේ නැතුව ගියා.
ආ නෑ සමහරවල් මම ඔබයි හොඳයි ඔගලගේ මහත්මයා කියලා කිව්වා සමහරවල් ඔබතුමාට වුණා. නෑ
හොඳයි. ඔව් ඒ අදහසම තමයි මම ඉදිරිපත් කරන්නේ. මොකද මේ ධහමට අනුව අපි බලද්දි එක ආයතනයක් අපි දන්නවා. දැන් විඥාන පැත්තෙන් ගත්තත් එක ක්ෂණයක එක විඥානයක් විතරයි තියෙන්න පුළුවන්. ඒකට චක්කු විඥානේ තියෙන මොහොතේ වෙන කිසිම විඥානයක් තියෙන්න විදිහක් නැහැ. ඉතින් ඒ එතනින් බැලුවත් එතකොට චක්කායතනේ සක්‍රිය වුණා කියනවා මිසක් අපිට ආයතනායම සක්‍රිය වුණා කියන්න බැහැ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔය කතා කරන්නේ මං කිව්වේ මේක මහා ගැඹුරු අවස්ථාවක්. ඒ කියන්නේ අවිද්‍යාව නොයදුන මනස. අපි ඉන්නේ මේ මට්ටමේ නොවන හින්දා අපේ මට්ටම් වලදී ඕක ඊට වඩා වෙනස්. මොකද අපිට මං හිතන්නේ නිමිති හදන්න නැතුව එක ආයතනයක්වත් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ නිමිත්තක් සකස් කිරීම තුළ ආයතන 6ම උපද්දලා තියෙනවා. ඒ කියන්නේ ආයතන 6ම ගැට ගහලා කියන්නේ ඒ වගේ සිද්ධියක්. ඒක නම් කියන්නේ මේක. ඔව්.
හොඳයි. දැන් එහෙමනම් අපි එක පොඩ්ඩක් සමාවෙන්න මේ මම ගෞරවයෙන් කල්ලාන මිත්‍රෙන්ටත් කොක්කලගේ මාත්‍යටත් මතක් කරනවා. මොකද මේ කාරණාවන් මේ සාකච්ඡා මණ්ඩපෙතුළම ප්‍රකාශ වුණා. මීට අමතරව අපි තමන් ගෞරව කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාත් පසුගිය මෑතක කරපු දේශනාවල බොහොම දේවල් ඒ වගේ සමාන්තර දේවල් දේශනා කළා. මම නම් ගම් කියන්නේ මුළු කයම සවිඥාන වෙනකොට වචනෙම කිව්වා අපේ ඉතම ගෞරව කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්. එතකොට ඒ දේවල් කියන්නේ මම අපි මේ ඉන්ෆෝම්ලි මම කතා කරලා ආරම්භත් කිව්වේ උන්වහන්සේලා කිසියම් ධර්ම ඥානයක් භාවනාවෙන් ලබාගෙන ඒ කියන දේ සමහරට ඔය ඒක ඉතින් අපි අපි ඉන්න තැනින් ඒක අරගෙන කතා කරන්න යනවා සමහරට වැරදි අවබෝධයක් ඇතිව තිබෙන බව මට අපේ වෙනත් කල්‍යාණිත්‍ය කතා කරනකොට තේරෙනවා. ඒ නිසා තමයි මම හිතුවේ ඒක පැහැදිලි කිරීම අපේ යුතුකම කියලා. දැන් මම හිතන අද දැන් මේ වෙනකොට හොඳට කොකුලි මහත්තයා අපිට පැහැදිලි කරමින් දෙමින් ඉන්නවා මේ දෙකක් හැටියට ඒක. කොහොමද කිසියම් කෙනෙකුට දැන් කියන්නේ අපි සාමාන්‍ය ජීවිතයේ ඉන්න අපි වගේ අයෙකුට ඒක එක්තරා විදිහකටත් නමුත් අවිද්‍යාව තුරංකල කෙනෙකුට ඒක යන විදිය වෙනත් විදියක් කියලා වගේ අර්ථයකින් තමයි මේ පැහැදිලි කිරීම වෙන්නේ. දැන් එමුනේ අපි හිතුවොත් අහුවොත් එමු නැවත කොගලගේ මාත්‍යාගෙන් හොඳයි අපි නැවත හිතමු ජෝ බ්ලොක්ට මොකද වෙන්නේ ජෝ බ්ලොක් බුද්ධාගම නෙවෙනේ බුද්ධාගම අපි දැන් තියෙදෙම ගම බුද්ධාගම නත් අපිට වෙන එක වෙනම දෙයක් මේ එයාට ඇහැට ඔබ මං කනේ පැත්තෙන් යනවට වෙලී මං ඇහැ පැත්තෙන් යන කැමති බලමු ඇහැට යමක් ගැටෙනවා පාරේ යනකොට එයාට රෝස මලක් ඇහැට ගැටෙනවා කොහොමද එයාගේ අනිත් ආයතන ටික හැදෙන්නේ අපිට හොඳටම පැහැදිලි එතෙන්දී අපි දන්නේ එයාත් දන්න මූලික මට්ටමට ඇත එතන බල ඇහි රෝස මල ගාව තිබුණේ වන්න ගන්න මේ කියන්නේ ගන්ධය තෝජා මොනවාද මේ හැඩයක් වර්ණයක් පමණයි කියලා ඒක පැත්තෙන් උනොත් එළමයා දන්නවා කියලා හිතමු එච්චරයි නමුත් එයාට අර ඊට පස්සේ ඒක මානසින් අරගෙන මලක් කියන දේ හැදුනා එතකොට චක් ආයතනයක් හැදුනා කියන එක ගැන තර්කයක් නැහැ කොහොමද එයාට සෝත ආයතනයක් මේ ජීව ආයතනයක් පොට්ට බායතනයක් හැදුනේ තින්දේ.
ඔව් ඒක මෙහෙමයි දැන් රෝසමලක් දැක්ක ගමන් සමහර විට ওই මල කඩන්න හිතෙන්න පුළුවන් මේකේ සුවඳ බලන්න හිතෙන්න පුළුවන් අල්ලලා බැලුවොත් මේ වගේ සිනිඳුයි කියලා හිතෙන්න පුළුවන් ඔය වගේ සමහර වෙලාවට රෝසමල නම් මන් දන්නේ සමහර මල් තියෙනවා කන්න පුළුවන් හේවත් එත්ත ගෑවුත් මේ වගේ අදහසක් රසක් එයි කියලා ඒ වගේ අදහස් ටිකක් ඔතෙන්ට රිංගනවා. ඒ කියන්නේ අපි මල දැකලා දැන් ඇහෙන් දැකලා එන්න පුළුවන් අදහස වර්ණ ස්වභාවයක් හරි හැඩයක් හරි විතරනේ ඇත්ත තත්ත්වෙ ගත්තොත් අපි ආයතන මට්ටමේ ඒ වුණාට එතනින් නවතින්නේ නැහැ. මේක අනිත් ආයතන වලින් අත්දැක්කොත් මෙන්න මේ වගේ කියන හැඟීමකුත් ඕකේ හැංගිලා එනවා. අනේ ඉතින්
මේකේ එතකොට සමානවද? මෙහෙම ආවොත් එතකොට ඒ මන ආයතන ක්‍රියාත්මක වෙන බවත් පැහැදිලි. චක් ආයතනයෙන් පසුව මන ආයතන ක්‍රියාත්මක කළා වගේ ප්‍රපඤ්ඤ ගොඩාක් කරනවා මන ආයතනයක් ඉතින් ක්‍රියාත්මක කළා. එතකොට ඒ අවස්ථාවේදී සෝත ආයතනයක් ඇති වෙනවද? එයාට සෝත ස්පර්ශයක් වෙලෙ සිද්ධ වුණාද? එහෙම නැත්නම් එයාට ජීවහා ස්පර්ශයක් වෙලෙ සිද්ධ වුණාද? මට සමාන කියලා
ඒක ඔව් ඒක ඒක මේ කරුණ තේරුම් ගත්තොත් මං හිතන්නේ අපිට කතා කරන්න ලේසි. දැන් අපි දැන් ඔබතුමා කිව්වා වගේ චක්කායතනෙට අනතුරුවම මන ආයතනෙ වැඩ කරනවා. අපි චිත්ත වීතියක ගත්තත් තියෙනවනේ මන ආයතනෙ කොටසක්. එතකොට ඒක නොවි තියෙන්නේ නැහැ. එතෙන්දී මේ මන ආයතනෙන් කරන සිද්ධිය තමයි අර රෝසමල කියන එක දැකීමට අමතරව මේකේ සුවඳ බැලුවොත් මෙහෙමයි. නැත්තම් රස මේකේ රස මෙහෙමයි. තාම ඒක රස බලලත් නැහැ සුගඳ බලලත් නැහැ. හැබැයි අර දැකීමත් එක්කම අදහස් ටිකක් එනවා. ඒක අපි තව වචනකින් කිව්වොත් චේතනා කියලා කියන්නත් පුළුවන්. ඒ මනසෙන් දාන මොනවා හරි ඒක අනිවාර්යෙන් ඒක දාන්න නම් පෙරසුරක් තියෙන්න ඕන. එතකොට මේ දැන් ගන්න මොහොතේකින් නැවතිලා නැහැ.
මේක ගැන දන්න ඔක්කොම අනිත් සිද්ධි ටික අඩු වැඩියෙන් වෙන්න පුළුවන්. මේකට එකතු වෙනවා. එකතු වෙනවා කියන්නේ ඒක අඩු වැඩියෙන් කියන්නේ දැන් සමහර ආයතන වලින් දැන් මං කියේ රෝසමල අපිට රසක් කතා කරන්න බෑනේ සමහර විට. ඒක ටිකක් අඩුයි. හැබැයි මේකේ සුවඳ හරි අල්ලලා බැලුවොත් අර සොෆ්ට් ගතිය හරි ඒ වගේම ඒකට අදාළව ටිකක් ප්‍රබලයි. ඉතින් ආයතන හැම ගැට ගැහෙනවා කියුවට ඒකම තියෙනවා මේ ආයතනෙට මේක ප්‍රකටව දැනෙනවා. එහෙම නැත්නම් මේ ආයතනෙන් මේකේ ආස්වාදේ වැඩි. සමහර ආයතන වලින් මේක අත්දකින්න බැහැයි කියන කරුණෙනුත් අනිත් ආයතන එතෙන්ට සම්බන්ධ වීමක් තියෙනවා. දැන් අත්දකින්න පුළුවන් කියනවා වගේම අත්දකින්න බෑ කියන පැත්තෙනුත් එතන තමයි මම අර නත්ති ප්‍රත්‍ය වගේ ඒවා එන්නේ මේ නත්ති ප්‍රත්‍ය අවිගත ප්‍රත්‍ය කියලා පဋාණ දේශනාවල එන ඒවා සියුම් විදිහට සම්බන්ධ වෙනවා. දැන් අපිට හිතෙන්නේ නෑ ඒකට අදාළ දේවල් විතරයි මෙතන සම්බන්ධ වෙන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි. මේ ආයතනෙන් අත්දකින්න බෑ කියන එකත් ඔතන හැංගිලා තියෙනවා. ඒකයි මං කිව්වේ ඔතන සියුම් විදිහට ආයතන හයම ගැට ගැසීමක් තියෙනවා. ඒක අනිවාර්යෙන් වෙන්නේ මන ආයතන තුල. ඒකත් මතක තියාගන්න. ඒ කියන්නේ චක්කු විඥාණය තුල නෙමෙයි ওই ටික වෙන්නේ. ඕක ගැන කල්පනා කිරීම කියනකොටම මතක තියාගන්න අර පෙර අත්දැකීම් ටිකක් දාලාමයි අනිත් ආයතන සම්බන්ධ වෙන්නේ. එතකොට මේ ආයතන ගැන නොදන්න කෙනාට ඕක වෙනවමයි. දැන් ඔබතුමා කිව්වා වගේ මේ බුදුදහමක් දන්නේ නැති කෙනෙකුට මේ ආයතන බුදුදහම දැනගත්තත් මේ ආයතන සිද්ධිය නොදන්න කෙනාට අර ටික ඔටෝමැටිකලි වෙනවා. වෙන ගානට අපේ මනස අපි සකස් කරගෙන තියෙනවා. මොකද ඒ විදිහට තමයි අනන්ත සසරේ ආවේ. එහෙම සම්බන්ධ වීමක් තියෙනවා. ඒක පැහැදිලිද මේ ඔබතුමා අහපු එකට? තිරුවන් සරණයි.
ඔව් තිරුවන් සරණයි. හොඳයි. කිසියම් කල්යාණ මිත්‍රයෙකුට මේ සම්බන්ධව කිසියම් ගැටලුවක් අවදා වෙලා තියෙනවද? තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මම හිතන්නේ මට විතරේ බලාගෙන ගියම් ප්‍රශ්න තිබිලා තියෙන නිසා කොග්ගලගේ මහත්තයා.
ඒක තමයි ඒ වගේ. මේ කවද නැහැ මම හිතන්නේ මේවා මේ මට නම් ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මම ප්‍රශ්න කර කර උන්න උත්තර දෙන්න. මොකද මෙතන තමයි හොයන්නම ඕන තැන. මන් දකින්න විදිහට මම ඥානන් වහන්සේ පෙන්නනවානේ ආයතන පිරිසිඳ දකින්න කියලා. ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ කියන සිද්ධිය. ඔව්. ඒකම සර්.
එහෙමයි. ඒ නිසා මේකට අපි දන්න සීමාව පැනගෙන යන්න පොඩ්ඩක් තව ඉතලා හිතන්න වෙනවා. ඔක. ඔව්. කල්‍යාණ මිත්‍රුන්ට අදහසක් හරි කියන්න ප්‍රශ්නයක් නැත්නම් අපිට මේ අදහසකින් ඉදිරිපත් වෙන්නේ
මං හිතන්නේ අර කරුණ පැහැදිලිද දන්නේ නැහැ. මං කිව්වේ අර නිමිති සකස් වෙනකොට ආයතන හයම සම්බන්ධ වෙනවමයි කියන එක. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ මේ ආයතනෙන් තාම ඒක ක්‍රියාවට නැංගුවා කියලා. මං කිව්වේ දැන් රෝසමලේ මේ වගේ සුවඳක් තියෙනවා කියලා හිතෙන් කිව්වට තාම ගිහිල්ලා සුවඳ බැලුවේ නැහැ. ඒ කියන්නේ ගහන ආයතනයේ ක්‍රියාකාරී මට්ටමට ගත්තේ නැහැ.
එතකොට කොග්ලි මහතේ ඇත්තටම අපිට කියන්න පුළුවන්ද යාට ශෝත ආයතනයක් හැදුනා කියලා?
ඒක තමයි එතන ඒ සියුම් අවස්ථාවක් කිව්වේ. ශෝත ආයතනේ හැදුනා කිව්වට ඒක පෙර අත්දැකීමෙන් මෙතෙන්ට එකතු කරපු එකක් විතරයි. පෙර ආශ්‍රවය.
තාම මන ආයතනයේම ක්‍රියාත්මක වීම.
තාම මන ආයතනේ අන්න හරි. තාම මන ආයතනේ ක්‍රියාකාරීත්වයක්. නමුත්න තේරුම් ගන්න
කදඬ භවයක් හදන්න භවයක් කියන්නේ පෙර ඉදිරි මරණයෙන් පසු නෙමෙයි ඉදිරි මොහොතක් සකස් කිරීම සඳහා එයාට ඒකට හේතුවක් වුණා. ඒක මොකද එයා බලන
හේතුව සකස් වෙනවා.
හේතුව සකස් වුණා. ඒතකොට ඒ
සකස් වෙනවා මේ ඔතන තමයි මම දකින්නේ. දැන් පටිච්ච සමුප්පාදේ අපි බැලුවොත් නාම රූප පත්‍ය සලායතන කියනවා මිසක් නාම රූප පත්‍ය ගහන ආයතන කියලා විතරක් එක ආයතනයකට සීමා කරන්නේ නැහෙනි. ඒකට මේ විඥාන නාම රූප ක්‍රියාකාරීත්වයේ මුලාව යෙදෙනකොට සලායතනෙම එතන උපදින ගතියක්. හැබැයි උපදින කිව්වට ඒක ගන්න එපා අර ක්‍රියාකාරී මට්ටමට ගෙනාවා කියලා. ඒ උනාට ඒ කිප්පැද්දීමට අවශ්‍ය හේතු ටික එතන සකස් වුණා. ඊළඟට මේක උපද්දනවද නැද්ද කියන එක රඳා පවතින්නේ තණ්හාව මත. ඒකට තණ්හාවෙන් තමයි කියන්නේ ඊළඟ විඥාණයට කොයි ආයතනෙද හොඳ. මේකේ ආස්වාදේ වැඩිම මේ වෙලාවේ හැටියට. සමහර විට දැන් එකකින් ආස්වාදේ වැඩි වුණාට ඒක මේ මොහොතේ ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට අපිට ඊළඟට ඒක ගැන තියෙන ආස්වාදේ තියෙන එකෙන් තමයි අපි ඒක අත්විඳින්නේ. ඒ කියන්නේ අපි දැන් ඔන්න කෑම සුවඳක් ආපු පළියටම අපිට කෑම කන්න දිව උපද්දීමේ හැකියාව නැහැ. ඉතින් අපි ඒකේ සමහර විට චිත්‍රයක් බලලා නැත්නම් කෑමක් දිහා බලලා ඒ ආස්වාද විඳින මට්ටමකට සමහර විට ඇහැ උපද්දනවා වෙන්න පුළුවන්. එතකොට ඒ අර ඒ මොහොතේ තියෙන හැකියාව අඩුපත්, ඒ කියන්නේ දැන් ආයතන හයම උපද්දීමේ හැකියාව ඇති වුණාට හයම උපද්දන්නේ නැහැ. උපද්දන්න බෑ ප්‍රායෝගිකව. එතකොට ඒ ඊළඟ මට්ටමේදී තණ්හාව අනුවයි අනිත් පරිසර සාධක අනුවයි තමයි කොයි ආයතන වලින්ද අපි මේක පස්සේ එළවන්නේ. ඒ ලෝණ එක තමයි අපි අර සිතෙන් වෙන්න පුළුවන්, කයින් වෙන්න පුළුවන්, වචනෙන් වෙන්න පුළුවන් දිගින් දිගට ගෙනියන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. හොඳයි. මම හිතනවා කල්යන් මිත්‍රෙන්ට එහෙමනම් මේ සලායතන සම්බන්ධයෙන් කිසියම් හොඳ අවබෝධයක් ඇති. සලායතන ගැන අපිට තවත් කතා කරන්න තරම් දෙයක් නැතුවා වගේ. එහෙනම් අපිට සිද්ධ වෙනා වෙනත් ගැටලුවකට යොමු වෙන්න, වෙනත් ප්‍රශ්නයකට යොමු වෙන්න.
තෙරුවන් සරණයි දලුවත් මහත්තයා.
තෙරුවන් සරණයි දලුවත් මහත්මයා.
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මාත. දැන් අපි හිතමු අපි ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ රූපවාහිනිය හරි රූපවාහිනිය අපි හිතමු ධර්මදේශනාවකට සවන් දෙනවා. ඒ කියන්නේ එතකොට අපි ස්වාමීන් වහන්සේගේ ස්වාමීන් වහන්සේ වත මුහුණ දිහත් බලාගෙන අර අපේ ශ්‍රෝතයට මේ කනටත් ඒ ශබ්දයේ ධර්මදේශනාවත් අහනවා. ඒ වගේම අපේ මනසත් වැඩ කරනවා. ඒ කියන්නේ හොඳ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සිතකින් අපි මේ ධර්මය ශ්‍රවණය කරනවා. එතකොට මෙතනදී මේ ආයතන දෙක තුනක්ම සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඒ වුණත් අපිට ප්‍රධාන වශයෙන්ම ඔතනට එන්නේ කනට නේද මහත්තයා? එතකොට අනිත් දෙකට විඥානය යන්නේ නැද්ද? නැත්නම් අපි ඒකට අර මහත්තයා කිව්වා වගේ කුකල මහත්තයා කිව්වා වගේ නිමිති ගන්න නැද්ද? එතකොට මේ ශ්‍රෝතෙර නේද ප්‍රධාන තැන දීලා තියෙන්නේ. එතකොට මහත්තයා ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ මේ කවුරු හරි කල්යන මිත්‍රේ. තෙරුවන් සරණයි.
හොඳයි. අපි කොක්කලගේ මාස්ටර් තියෙන්නේ තෙරුවන් සරණයි.
මට ප්‍රශ්නේ හරියට තේරුණාද දන්නේ නැහැ. මම ඉස්සෙල්ලා උත්තර දෙන්නම්. මේකේ තව විස්තර අවශ්‍ය නම් අහන්න. දැන් අපි ශබ්දය ඇහෙනකොට අපේ තියෙන ස්වභාවය තමයි දැන් අන්න මේ ස්වාමීන් වහන්සේගේ බණ කියන එනකොටම අර ස්වාමීන් වහන්සේගේ රූපෙත් පෙනිලා සේරම පෙනිලා ඉවරයි. ඒ කියන්නේ හිතේ තියනවා අර ඒක මතක තියාගෙන දැන් සෝතායතනෙන් එහාට ගියා. සෝතායතනෙන් දෙන්නේ සද්ද සංඥාවක් විතරයි. ඒකට අපි මේ ස්වාමීන් වහන්සේගේ බණ කියනකොටම අපේ පෙර අද්දකීම පෙර ඇසුර මෙතෙන්ට ගත්තා. ඒකට ඒක මනායතනේ ක්‍රියාවක් කියලා මම හිතන්නේ පැහැදිලි ඇති. ඒ කියන්නේ ශබ්ද සංඥාව ගැන කල්පනා කරන්න ගිහින් තමයි ඊතුරු විස්තර ටික එන්නේ. ඒ එහෙම එන එකමයි ওই නිමිති සකස් වෙනවා කියන්නේ. නිමිති සකස් වෙනවා කියනකොටම අපි නොදැනවත්වම අර බාහිර ස්වභාවයකට මේ දැනගත්තු දේ සම්බන්ධ වෙලා ඉවරයි. දැන් ඒ ස්වාමීන් වහන්සේ ලංකාවේද ඉන්නේ කොහෙද ඉන්නේ මේ එහෙම සම්බන්ධ වීමක් නොදැනුවත්වම වෙනවා. මොකද අපේ සාමාන්‍ය මනසට ඕක ඉතනින් එහා කඩන්න බෑ. විශේෂ විදර්ශනාවක හිටියේ නැත්තම්. මෙතෙන්දී දැන් ඒ එතෙන්දි තමයි මම කියන්නේ දැන් මේ මනසෙන් ආයතන හයම සම්බන්ධ කළා. ඒ කියන්නේ මේ ආයතනෙන් මේ අරමුණ අද්දැක්කොත් මොන වගේද කියන අදහස දැන් හිත ඇතුලේ තියෙනවා. එතකොට ඒක ආයතන 6ටම උතන තියෙනවා. ඒ තිබුණට තාම ආයතනේ ඊළඟට උපද්දන්නේ මොන ආයතනේද කියන එක ඩිසයිඩ් වෙන්නේ තව කරුණු මත. ඒ එතෙන්දි තමයි මම කියුවේ තණ්හාව මුල් වෙනවා ඔය 6න් කොයි ආයතනෙන්ද දැන් මේක මේ මොහොතේ සුදුසු අපේ ආස්වාදේ වැඩිපුරම විඳින්න. කියන පැත්තකුත් ඔතන වැඩ කරනවා. ඒක මත තමයි ඊළඟ ආයතනේ. දැන් සමහර විට දැන් අපිට දැන් මේ ඉන්ටර්නෙට් එකේ හගෙන ඉන්නකොට ස්වාමීන් වහන්සේ දැකීමේ හැකියාව නැහැ නේ, දකින්න ඕනකම තිබුණා. අපිට එහෙන් දැක්කොත් මේ වගේ කියලා හිත කිව්වට එහෙන් දැකීමේ හැකියාව නැහැ. ඒකට අපි එක්කෝ සමහර විට මේ පින්තූරයක් YouTube එකේ හරි කොහේ හරි තියෙනවා නම් ඒක බලන්න හිතුණොත් එතෙන්ට ආසාව වැඩ කළොත් අපි ඇහැ උපදලා කොහොම හරි ඒක දකින්න උත්සාහ කරනවා. හැබැයි අපිට මේ අවස්ථාවේ වැදගත් වෙන්නේ නැහැ ওই රූපේ දකින එක නෙමෙයි, මේ බණ අහන එකයි වැදගත් කියන එක આવුත් එහෙම අපි සෝතායතනේ නැවත නැවත උපද්ද තමයි බණ අහන එක කරන්නේ. ඒක තමයි මම කිව්වේ අර සංහාවෙන් තමයි ඊළඟට ගන්න එක. මේ හය දෙනාගෙන් කාවද ගන්නේ කියන එක හැමතිස්සෙම තණ්හාව මුල් වෙලාමයි ඊළඟ සිත උපද්දන්නේ. මේ සිද්ධියමයි ඇත්තටම මරණ මොහොතෙත් වෙන්නේ. අපේ තණ්හාව අනුව තමයි මේ සකස් වෙන්නේ කියන එක. මේ මොහොතේ ඊළඟ සිත හැදෙන එකේදී අර දලුගත මහත්තයා යම්තම් මතක් කළේ භව පැවැත්මක් හදාගන්න ඊළඟ එක මොන ආයතනෙන්ද කියන එකට ඒ උපදන්න හේතු ටික සකස් වෙනවා. ඒ හේතු වල ප්‍රධාන වෙනවා තණ්හාව කියන එක. ඔය තණ්හාව නොතිබුණා නම් ඊළඟ එක හදන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට මේකේ තේරුම් ගන්න අර අවිද්‍යාව දුරුණ මනසට ඊළඟට ආයේ ආයතනයක් උපදන්න කියලා තණ්හාවකින් ඒක සකස් කිරීමක් සිද්ධ වෙන්නේ නෑ කියන පැත්තෙන් අපිට හිතන්න පුළුවන් අර මරුණායින් පස්සේ ආයේ ප්‍රතිසන්දියක් ගන්න නෑ කියන එක. පිළිතුර ලැබුණද දන්නේ නෑ මේ. මොකද මට ප්‍රශ්නේ එච්චර පැහැදිලිු නෑ. තෙරුවන් සරණයි.
පැහැදිලි වුණා මහත්තයා. කියන්නේ අවිද්‍යාවෙන් තොර වීමම තමයි මේකට පිළියම. නේද මහත්තයා? තමයි මම තේරුම් ගත්තේ.
ඔව් ඒක හරියටම හරි. අවිද්‍යාව දුරු වුණොත් දැන් අවිද්‍යාව මතනේ තණ්හාව තියෙන්නේ. අවිද්‍යා නීවරණං තණ්හා සංයෝජන. ඒතර අවිද්‍යාවෙන් ඇත්ත වහලා අපිව ලෝකෙට අහු කළා. නැත්තම් දෙයක් හදලා දුන්නා, නිමිත්තක් හදලා දුන්නා. ඒකට ඊළඟට තණ්හාවෙන් බැඳෙන්න දෙයක් දැන් තියෙනවා. අවිද්‍යාවෙන් සකස් කරපු හින්දා. ඒතර මූලික වෙන්නේ අවිද්‍යාව. හැබැයි ගමන ගෙනියන්නේ තණ්හාව. ඒකත් අවිද්‍යාව මත. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
සර්වස්තරණයි දලොත් මහත්මයා, මේ මට තේරුන්නේ නැහැ මේ අර සුත්තා මහත්මිය කිව්වා මේ ප්‍රශ්නයක්ද ඒකේ උත්මිය ඉදිරිපත් කළ අදහසක් වගේ ඒකේ ධර්මයේ පටහැනිම් සද්දයක් කියලා මට තේරුණා. මම තේරුම් ගත්තා මට හරියට ප්‍රශ්නේ මේ එන්නේ නැහැ වගේ පොඩ්ඩක් ඒක කතා කරන්න බලමු මේක මොකද කිව්වේ කියලා. සර්වස්තරණයි.
මොකද ඔබතුමාට මොකද තේරුන්නේ නැත්තේ?
නැහැ ඉතින් අහුන්නේ නැහැ මං හිතන්නේ මට බාගිට
වගේ නෑ. ඒක තමයි ප්‍රශ්නයක් නෙමෙයි, තුමේ අදහසක් ඉදිරිපත් කළේ. ඊට පස්සේ කෝගල්ගේ මාතෘකාව ගැන කතා කළා. ඔබතුමා නැවත අහන්න ප්‍රශ්නයක් ඉදිරියට එක්කම නැහැ.
නැහැ මට ඉතින් ප්‍රශ්නයක් අහලා තමයි ප්‍රශ්නේ දන්නේ. ඉතින් මම යහපු ටිකට මම කැදික ගියහුනේ මේ මොකද්ද අයිමත් පාර
කතා කරන්නේ. හොඳයි අපි චිත්‍ර මාත්මීට කියලා ඒකට සේනන් නැවත කියන්නම්. චිත්‍ර මාත්මිය ඔබතුමිය මම මතක් කරා අර ධර්මයේ පටහැනි වගේ කිසියම් මාත්‍යක් කියලා කියදයක් ඒක පටහැනි කියලා නෙමෙයි මේ ඒක මෙහෙමනම් ඒක ධර්මය නෙමෙයි කියලා වගේ කිව්වා. ඉතින් ඔගොල්ලෝගේ මාත්මයකට එකඟතාවයෙන් පසු අපිට කරන පැහැදිලි කළා. ඒ කාරණාව නැවත ඉස්මතු කළ දෙන්න ආසන්ත මාත්මයාටත් ඒක දැනගන්න කැමති නැවත.
තිරුවන් සරණයි. ඇත්තටම මේ කොටස් ඔගොල්ලෝගේ මාත්මයා කිව්වා වගේ අපි හොඳින් තේරුම් ගන්න ඕන තැන්. මොකද ධර්මයේ තේරුම් ගන්නකොට තථාගතයන් වහන්සේ කියලා තියෙනවා අපිට මේ මම කියන පුද්ගලයා ධාතු වශයෙන් දකින්න ඕනේ. ආයතන වශයෙන් දකින්න ඕනේ. ඊළඟට ස්කන්ධ වශයෙන් දකින්න ඕනේ. පටිච්ච සමුප්පන්න වශයෙන් දකින්න ඕනේ. මේන් එක ක්‍රමයකින් හරි අවබෝධ වුණොත් අපිට එතනින් එහාට යන ගමන වෙනස්. එතකොට තමයි අපි කියන්නේ අපි ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් යුක්තයි අපි මාර්ගයේ ඉන්නවා කියලා. එතෙක් අපිට වෙලා තියෙන්නේ අපි ඉන්නවා සාසත දෘෂ්ටියේ. දැන් අපි කතා කරපු හැම දෙයක්ම අපි කියන්නේ සම්මුතිය ඉඳන් කතා කරනවා කියලා. සාසත දෘෂ්ටිය කියන්නේ මම ඉන්නවා, මට බණ ඇහෙනවා, බණ කියලා තිනවා, හාමුදුරුවෝ ඉන්නවා, හාමුදුරුවෝ ගෙනා පියනවා. ඒ আদি වශයෙන් ඒ මට්ටමින් අපි ගන්න ඕනේ. ගන්නේ නැතුව අපිට ලෝකය අවබෝධ කරන්න බෑ. ඉතින් අපි මේ අහන හැම ප්‍රශ්නයක්ම අහන්නේ ඔන්න ඔතන ඉඳගෙනයි. නමුත් යම් කිසි කෙනෙක් අර එක ක්‍රමයකට හරි මේ මම කියන්නේ කවුද කියන එක පරමාර්ථ වශයෙන් දැක්කොත් දැනගත්තොත් නෙමෙයි දැක්කොත් එතකොට ඒ අවබෝධයට පස්සේ කෙනෙක් නැවත කියන්නේ නැහැ අර විදියට මම අහගෙන ඉන්නවා සමා වෙන්න මම කාටවත් වැරදි කියන නෙමෙයි මේ ප්‍රශ්නේ තෝරන්නේ අපි වෙන මේකක් ගමු මම දැක්කා මට මේක මේ මලක් මේ මල මෙහෙමයි එහෙම කතාවක් එන්නේ නැහැ අර විදිය අවබෝධයකට ආවට පස්සේ ඉතින් අපි ඒක නෑ කියලා කියන්න බෑ ඒකයි කොබ්‍රගේ මහත්මයා මුලදීම කිව්වේ මේක කතා කරන්න ඕන මට්ටම් තියෙනවා ඉතින් ඒ මට්ටමේ ඉඳගෙන කතා කරනකොට අපිට මේ වේග පේන්නේ නැහැ මේව සිද්ධි විතරයි එකම විඥානයක් වගේ පේනවා ඒකනේ අපි කියන්නේ මේ විඥානයත් ඇති නැති වෙන බව අපිට අපි අහලා තිබුණට දැකලා නැත්තම් එහෙම වෙනවා කියන එක තමන් අවබෝධයෙන් තමන් දැකලා නැත්තම් මේක එතකොට වෙන්නේ මොකද අපිට තේරෙන්නේ ඇත්තටම මේ මෙහෙම වුණාම මෙහෙම දැනගත්තා නේද කියන එක ඒ අපේ දැන් තියෙන මට්ටමින් තමයි අපි එහෙම හිතන්නේ ඒ වගේම තේරෙනවා දැන් කෙනෙක් මේක ගැන තර්ක කරන්න පුළුවන් ඇයි කෙනෙක් ඉස්සරහට එනකොටම මට දේවල් මතක් වෙනවා මට ඒ කටහඬ ඇහෙනවා ඒ ඇයි ඉතින් එකපාරට නිවෙන්නේ කියලා නමුත් මෙතන මේ වේගයේ ප්‍රමාණය තරම තේරුම් යන්නේ යම් කිසි කෙනෙක් ලෝකෝත්තර සම්මාදිට්ඨියට පැමිණියට පස්සේ ඉතින් ඒක කාගෙවත් වරදක් කියලා කියන්න බෑ නමුත් ඒකම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ එවැනි මට්ටමකදී අපිට තේරෙනවා මේ දේවල් වල වේගය කොච්චරද මේ ඇති නැති වෙන මම හිතන්නේ අභිධර්ම ඉගෙන ගන්න අපේ කල්යාණ මිත්‍රෝ දෙක ගැන හොඳ දැනුමක් ඇති මේවා චිත්තක්ෂණ ගණන් තියෙන්නේ සමහර විට එක චිත්තක්ෂණයක් හිත කියන එක රූප චිත්තක්ෂණ 17යි වැඩිම පවතින්නේ ඉතින් ඒ ආදී වශයෙන් ඒ මට්ටමට යනකොට අපිට මේවා ඇති වෙන නැති වෙන පරම්පරාවක් විදියට නිසා මේක ඇති වුණා මේකත් ඇති වුණා කියලා අපි හිතන්නේ අර මහත්යස් කිව්වා වගේ අපේ අවිද්‍යාව දුරු වෙන තුරු අපි මේවා කියනවා යම් කිසි දවසක අවිද්‍යාව දුරු වුණොත් කෙනෙකුට අන්න එතකොට තේරෙන්න ගනී මෙහෙමයි මේවා මේ ඇත්තටම මේව කතා කරන එකත් අවශ්‍යද කියන එකත් සමාහිත හිතට එන්නේ ඉඳ තියෙනවා කියලා හිතෙනවා දැනට තියෙන අවබෝධය හැටියට තෙරුවන් සරණයි
ඔබතුමිය අර දහමට විරුද්ධ වෙනවා
කිව්වේ දහමට විරුද්ධ වෙනවා
කිව්වේ නෑ නෑ දහමට විරුද්ධ වෙනවා කිව්වේ මොකද අපි මේ කතා කරන්නේ සම්මුතියයි පරමාර්ථයයි එකතු කරගෙන සම්මුතියේ අපි දැනගන්න තේරුම් ගන්න දේවල් අපි ඊළඟට බලන්න ගියහම පරමාර්ථය පැත්තෙන් අපිට ප්‍රශ්නයක් එනවා ඒක නිසයි කිව්වේ ලෝකෝත්තර සම්මාදිටට පැමිණෙනතුරු කෙනෙක් කතා කරන්නේ ශාස්ත්‍ර දෘෂ්ටියෙන් මම ඉන්නවනේ මට ඇහෙනවා මට පේනවා මගේ කන් තියෙනවා ඇස් තියෙනවා ඉතින් එහෙම ගන්නකොට අපිට අර විදියට හිතෙන්න ඉඩ තියෙනවා නමුත් පරමාර්ථ පැත්තට ගියහම අපි දන්නවා හේතුන් නිසා ඇති වෙනවා හේතුන් නැති වෙනකොට නැති වෙනවා ඒ தත්ත්වයට කෙනෙකුට දකින්න බෑ අර විදියට මම ඉන්නවා මගේ කන් තියෙනවා ඇස් තියෙනවා ඇහ නිසා පේනවා පේන දේවල් තියෙනවා ඒ আদি වශයෙන් ගන්න තාක්කල් අපිට අර මට්ටම පේන්නේ නැහැ. එතකොට සංකීර්ණ කෙනෙක් කිව්වොත් ඒක නෑ කියලා. නෑ මෙහෙමයි වෙන්නේ කියලා ඒක ඒකමයි සත්‍ය කියලා. එතකොට අපි දන්නවා එහෙමනම් අර හේතුඵල ධම කියන එකට එකඟ නෑ ඒ කියන එක කියලා. ඉතින් හේතුඵල ධම තේරුම් ගන්න නම් සංකීර්ණ කෙනෙක් ලෝකෝත්තර සම්මාදිට්ඨියකට පැමිණෙන්න ඕනේ කියන එක තමයි අදහස් කරන්නේ.
තිරුවන් සරණයි එතකොට දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨියකට පැමිණෙන්න දැන් මිනිස්සුන්ට දැන් ඇති නැති වෙලා හරි වේගින් වෙනවා කියලා ඒකද
ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වෙන කෙනෙකුට තේරුම් ගන්න මේ ස්කන්ධ පහක ක්‍රියාකාරීත්වය කියන එක විතරයි. ගලා යන ක්‍රියාකාරීත්වයක් නිසා මේක මම කියලා ගැනීමක් සිද්ධ වෙන්නේ නැති වෙනවා. එතකොට මේ ගලා යන ක්‍රියාකාරීත්වය දකින කෙනෙකුට මේ දේවල් පෙනෙන විදිහ සම්පූර්ණයෙන් වෙනස්. මේ ඇතිවීම නැතිවීම වේගය දකින්න ගන්න ඉතින් එහාටයි කියන්නේ. ඒ නිසා සම්මුතියේ ඉන්න තාක්කල් අපිට මේවා අපිට කතා කරන්න පුළුවන් මේ විදිහට. නමුත් තමා අත්දකපු දවසකට තේරෙනොත් මෙතනින් එහාට යන්න තියෙනවා මේ ගේට්ටුවක් ළඟ නැවතිලා අපි කතා කරන්න කියලා. ඒ අවබෝධයේ අවිද්‍යාව නැති වෙන තුරු අපි යන්න ඕනේ කියන ඒ අවබෝධය තමයි දැනට තියෙන්නේ. එවැනි අවබෝධයක් එනවා කියන්නේ මේ සියල්ල දැන් කෝකලගේ මාත්මයකට තණ්හාවෙන් තමයි මේක අරගෙන යන්නේ. ඒක ඇත්තනේ. නමුත් යම් කිසි දවසක සම්පූර්ණයෙන්ම අවිද්‍යාව නැති වුණොත් කෙනෙකුට සංස්කරණ ඇති වෙන්නේ නැහැ නේ. අවිද්‍යාව ප්‍රත්‍යෙන්නේ සංස්කරණ ඇති වෙන්නේ මේ වගේ. ඒ සංස්කරණ නිසානේ මේ විඥානය කියලා ඇති වෙන්නේ. අපි ඇත්තටම මේ ලෝකයක් කියලා හදාගෙන තියෙන ඔක්කොම මේ නාම රූප වලට නම් දීලා නිමිති අරගෙන මේ සියල්ලේ සකස් වීම යම් කිසි කෙනෙක් මේ මාර්ගයට පැමිණෙනහම ඒක දකින්න ඉඩ තියෙනවා ඒ විදිහට. එහෙම දකින කෙනෙකුට අර අපි කලින් කතා කරපු මට්ටම බොරු නෙමෙයි. එහෙම එකක් තිබුණා. නමුත් එතනිනුත් එහාට ගිහිපු දැකීමක් තමයි තථාගතයන් වහන්සේ කිව්වේ. එමනම් උන්වහන්සේ පටිච්චසමුප්පාදේ දේශනා කරන්නේ නැහැනේ අපිට. තණ්හාව නැති කරන්න කියලා නිකන් ඉන්නවා එහෙනම්නේ. ඇයි උන්වහන්සේ මෙහෙම දෙයක් පෙන්වන්නේ? මේ තණ්හාවට හේතුවක් තියෙනවා. තණ්හාවට හේතුව තමයි වේදනාව. වින්දනයන් තියෙන තුරු තණ්හාව නැති වෙන්නේ නැහැ. වින්දනයටත් හේතුවක් තියෙනවා. ඇයි කොහොමද මේ වින්දනය ඇති වෙන්නේ? මේ සලායතන වල ඇතිවීම නැතිවීම නිසා තමයි වින්දනය ඇති වෙන්නේ. මොනවාද සලායතන කියන්නේ? සලායතන කියලා ඇදුනේ මොනවද? මේ නාම රූප වලට නිමිති ප්‍රඥප්ති තමයි අපි මේ කතා කරන්නේ. නාම රූප පමණක් තියෙන තැනක අර විදිහ ගලා යෑමක් තියෙන තැනක මේ සංස්කරණයන් නිසා මේ දුක හැදෙන්නේ කියන එක අපි දකින උත්සාහයක යෙදෙන්න ඕන කියලා ඒක තමයි දැනට තේරුම් ගන්න තියෙන්නේ. තේරුම්සක්
සමහරවිට මට මෙහෙම දෙයක් හිතෙනවා. දැන් අපි භාවනාවක් කරනකොට දැන් මේක වගේ දැන් අපි බලනවා කියලා දැන් මේක පඨවි ආපෝ තේජෝ වායෝ කියලා දැන් මමනේ බලන්නේ පඨවි කියන්නේ. මම ඒ කියන්නේ ඒකේ තේින් තාම මම ඉන්නවනේ. මම ආයතන දිහා බලනවා, මම පඨවි දිහා බලනවා. ඒ කියන්නේ ආයතනත් කියලා දෙයක් තියෙන මොනවා හරි. පඨවිත් තියෙනවා, ධාතුත් තියෙනවා. ඒකට ඒත් මම ඉන්නවනේ තාමනේ. එහෙම හිතනවා මට. ඒක නිමිතනක හරිද?
ඒ ප්‍රශ්න මම සම්පූර්ණයෙන්ම පොඩගින්. ඒ ප්‍රශ්නේ අපි මේ කොග්ගලගේ මහත්තයට යොමු කරනවා. කවුද වසන්ත මහතා ප්‍රශ්න?
හොඳයි හොඳයි. ඔව් මං හිතන්නේ මේ 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 මෙන්න මේ කරුණු තමයි අපි සියුම් කරුණු සාකච්ඡා කරන්න ඕන දේවල්. දැන් ඔතන මේ මූලිකම ප්‍රශ්නේ ගත්තොත් මට හිතෙනවා දැන් මේ ඔය කියපු ස්කන්ධ පහ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. එතකොට ඒ රූපය කියන එකේදී තමයි ඔය පටවි කතාව එන්නේ. ඒ නැත්නම් ඒ සතර මහා ධාතු කතාව එන්නේ. දැන් මෙතෙන්දී අපි දකින සිද්ධි දෙකක් තියෙනවා. එකක් තමයි මම මේ කියන්නේ භාවනා කරන්න ගින් දකින සිද්ධි. එකක් තමයි මේක ඇති වෙලා නැති වෙන ස්වභාවය. මේකේ ලොකු වේගයක් තියෙන්නේ. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. එතකොට අපි එක භාවනා කරන පැත්තක් තමයි සමහර විට උත්සාහ කරන පැත්තක් තමයි මෙන්න මේ වේගේ දකින්න. ඒ කියන්නේ අපිට හිතෙනවා තාම මේක දැක්කට තාම මේ දකින වේගේ මදි. ඊට වඩා තව සූක්ෂම විදිහට මේක දකින්න ඕන මේ ඇති වෙනවා නැති වෙනවා කියන එක. ඕකේ එක පැත්තක්. තව පැත්තක් තමයි මේකේ පටිච්ච සමුප්පන්න ස්වභාවය දකින එක.
එතකොට මේ පටිච්ච සමුප්පන්න ස්වභාවය කියනකොට මේ ඇති වෙන නැති වෙන කතාවට වඩා පොඩ්ඩක් වෙනස් පැත්තක් කියනවා කියලා මම දකිනවා. ඒ පැත්ත තමයි මේ සමුදය යෙදෙනවා නම් මේක තියෙනවා, සමුදය යෙදෙන්නේ නැත්නම් හටගෙන නැහැ කියන එක. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන එක. මේ දෙක ධර්මතා දෙකක්. දැන් ඔක සමහර වෙලාවට හිතෙනවා මේ දෙකම එකක් කියලා. ඒ වුණාට පැහැදිලිවම මේකේ පේනවා මේ ධර්මතා දෙකක් කියලා. මොකද ඇති වෙලා නැති වෙන එකේදී ඔකට කිට්ටු වෙන්නේ හුඟක් අර අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති කියන එක. කියන්නේ පෙර නොතිබීම හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේ කතාව හරි. හරි වුණාට අපි තව ඔතන නුවණින් බලන්න ඕන මෙතන පටිච්ච සමුප්පාදය න තියනවාද මෙතන? නැත්නම් එතෙන්ට එන්න උදව් වෙන දෙයක්ද? ඒක මන් දකින්නේ එතෙන්ට එන්න උදව් වෙන දෙයක් විදිහට. ඒ උදව් වෙන දෙයක් කිව්වේ දැන් පෙර නොතිබීම කියනකොට කලින් මේක තිබිලා නැහැ. මේ හටගන්න ක්ෂණේදී ඒ ක්ෂණ මාත්‍රයට මේක තියෙනවා. දැන් තියෙනවා කියනකොට ගන්න එපා මේ පවතින නිත්‍ය කතාවක් නෙමේ. මේක හටගන්න ඒ හේතු යෙදෙන ක්ෂණේට ඒක තියෙනවා. ඊට සුළු මොහොතකට පස්සේ ඊළඟ චිත්තක්ෂණේ කියමු. ඊළඟ මොහොතේදී ආපහු නැහැ. මොකද ඉතුරු නැතුවම නිරුද්ධ වෙන හින්දා. දැන් මෙතන මේක බොහොම වේගවත් වුණාට බලන්න අපි ආයේ වැටිලා තියෙන්නේ මොකද්ද? කලින් තිබුණේ නැහැ. මේ ක්ෂණේදී තියනවා. ඊළඟ මොහොතේදී ඊට පස්සේ ආයේ නැහැ. ඒ කියන්නේ නැත, ඇත, නැත කියන කතා තුනේම නේද තාම නැවතිලා තියෙන්නේ. හැබැයි අපි ඇතිවීම නැතිවීම දකිනවා. එතකොට ඇතිවීම නැතිවීම හටගන්න නිරුද්ධ වෙන ස්වභාවයක් දකිනවා. ඒ දැක්කට අපි තාම නැත, ඇත, නැත කියන අර බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු පැත්තක ඉඳන් තමයි තාම දකින්නේ. ඒකයි මං කියේ එතන තාම පටිච්ච සමුප්පාදයට ඇවිල්ලා නැහැයි කියලා. එතකොට පටිච්ච සමුප්පාදේ දකින්න බුදුරජාණන් වහන්සේ තව උපදේශයක් දෙනවා. පච්චුප්පන්න යෝ ධම්මං තත්ත තත්ත විපස්සති කියලා. මේ වර්තමානයේ යම්කිසි ධර්මතාවයක් තියෙනවනම් එතන එතනම විදර්ශනය කරන්න. එතකොට ඒකෙන් පේනවා මේ අතීතය ගැන හිතලා වැඩන්නේ අතීතෙ ගෙවිලා ඉවරයි, අනාගතේ ගැන බලලා වැඩන්නේ අනාගතේ ඇවිල්ලා නැහැ. එහෙනම් අපිට මේ වර්තමාන ධර්මතාවය තමයි විදර්ශනය කරන්න තියෙන්නේ. එතකොට වර්තමාන ධර්මතාවය තමයි අර ඒ ක්ෂණේට මේක තිබුණා නේද? මේ ක්ෂණේට මේක තිබුණා නේද? කලින් තිබුණෙත් නැහැ, අනාගතෙත් නැහැ. මේ ක්ෂණේට තිබුණානේ. එහෙනම් මේ ක්ෂණේට තිබුණේ කොහමද? ඔතෙන්දි තමයි අර පච්චයා පැත්ත, එහෙම නැත්නම් සමුදය පැත්ත හොයන්න කියන්නේ. මේ ක්ෂණයට ඕක හටගත්තේ කොහමද? ඒතර මේක රූපේ වෙන්න පුළුවන්, වේදනා වෙන්න පුළුවන්, සංඥාව, සංකාර, විඥානේ ওই පහෙන් ඕනම ධර්මතාවයකට. එතෙන්දි කවුරු හරි දක්ෂ වුණොත් මෙන්න මේ සමුදය නිසයි ඕක හටගත්තේ. ඔය සමුදය යෙදුම් නැත්තම් ඔහොම හටගන්න බෑ කියන පැත්තක් දැක්කොත් එතන මං හිතනවා අන්න පටිච්ච සමුප්පන්න ස්වභාවයක් දකින්නේ. ඒතර ඒක වේගයක් නෙවෙයි. අන්න එතන ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා කියන එක. ඉතින් ඕක දකින්න තමයි අර ඉස්සෙල්ලා කතා කරපු මං හිතන්නේ සම්මා දිට්ඨි කතාව උදව් වෙන්නේ. ඒ කියන්නේ දහමක් අහලා තේරුම් ගත්ත කෙනෙකුට විතරයි මේ පැත්තෙන් මේක බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මං හිතනවා අන්න ඒ දෙකේ වෙනස හරි වැදගත් වෙනවා කියලා. පෙරවන් සරණයි.
දෙවොම්පින් අපි තවදුරටත් මේ සාකච්ඡා මේ කොටසක් කරගත ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. තව වෙනත් ප්‍රශ්නයක් අහන්නම්. මේ වෙනස් ප්‍රශ්නයක් දන්නේ පූර්ව කර්මය නිසා ඇති වෙනවා කියලා කියන්නේ මොකද්ද? කියන්නේ චක්කුව පූර්ව කර්ම නිසා ඇති වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? කමති වෙනත් කෙනෙකුෙන් අහන්න ඒක මේ කොහොමද තේරුම් අරගෙන ඉන්නේ කියලා අපි ඉස්සර බලමු. ඊපස්සේ පුළුවන් සාකච්ඡාවට එන්න.
දිලුක් මහත්මයා ඔබතුමා කොහොමද ඒ කාරණාව තේරුම් ගන්න ඉන්නේ?
තිරුවන් සරණයි සමාවෙන් දැලුවත් මහත්මයා අද මට ටිකක් කතා කරන්න අපහසුයි වෙන කල්යාණ මිත්‍රයෙකුට යොමු වෙන්න සමාවෙන් තිරුවන් සරණයි.
හොඳයි ප්‍රීති මහත්මයා ඔබතුමා කොහොමද ඒ කාරණා තේරුම් ගන්න කියලා අපිට කියන්න.
තිරුවන් සරණයි දැලුවත් මහත්මයා මට ප්‍රශ්නේ පොඩ්ඩක් ආපහු කියනවද?
පූර්ව කර්මය නිසා ඇතුණා කියන දෙයින් අදහස් වෙන්නේ මොකද්ද? පෙර අපි කිව්වොත් දැන් චක්කුව පූර්ව කර්මය නිසා ඇතුණා කියලා කිව්වොත් එහි අර්ථය මොකද? එහෙම කියනවා තියනවා නේද? ඒක අහලා තියනවාද? ඒ විදිහට එහෙම අහලා තියනවා නම් කුමක්ද එහි අර්ථය?
මම අවබෝධ කරගෙන ඉන්නේ දලොත් මාත්මය කියන්නේ ආයතන ඉපදෙන්නේ පෙරකල කර්ම නිසා කියන එක තමයි. ඒ කියන්නේ දැන් ආයතන කිව්වම මේක පෙර නොතිබී ඇතිවි නැතිවි යන ස්වභාවයක් තමයි. ඒ කියන්නේ අපි සිතා ඉන්න මේ දේවල් ඒවා ඇතිවි කියන්නේ ඒ මොහොතේ ඇතිවි නැති යන බවක් තමයි මම අවබෝධ කරන් ඉන්නේ. ඒක ඇති වෙන්නේ එතකොට පෙර කල කර්මයක් නිසා කියන එක තමයි අවබෝධ කරන් තියෙන්නේ. තේරුවන් සරණයි.
ඒක පොඩ්ඩක් මට පැහැදිලි නැහැදී ඇත්තටම තමයි එහෙම කිව්වට ඇත්තට මොකද්ද ඒතර පෙර කර්මයෙන් මොකද්ද ඇති වෙලා තියෙන්නේ? දැන් ඔය කිව්ව දැන් ඇහ දැන් අපි හිතමු ඇහ ඇති වුණා කිව්වම මොකද්ද පෙර කර්මෙන් ඇති උනේ මොකද්ද දැන් ඒතර ඇහ කොතනින්ද ඇහ ඇති උනේ? ඒක කොහොමද පෙර කර්මෙන් මොකද්ද උනේ? මොකද්ද ඉතින් පෙර කර්මය කියන්නේ? පෙර කියන්නේ කවද්ද?
ඒ කියන්නේ දැන් අපි දැන් ගත්තොත් එහෙම චක්කු විඥානය වගේ දේවල් ඒ කියන්නේ විපාක අපි දැන් අභිධර්මය හැටියට ගත්තොත් විපාක වශයෙන් නේව ඇති වෙන්නේ. ඒ කියන්නේ විඥානයක් කියන එක ඇති වෙන්නේ විපාකයක් වශයෙන්. එතකොට ඒ අවස්ථාවේදී ඒ කියන්නේ ඇති වෙනවා. ඒ කියන්නේ අපි අරමුණක් දැක්කාම ඇති වෙන දෙයක් වශයෙන් තමයි දැනගෙන තියෙන්නේ. ඒ කියන්නේ නිතරම තියෙන දෙයක් නේ. අපි දැන් කලිනුත් කතා කරන්නේ ඒ කියන්නේ ආයතන හැම විටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. දෙන ආයතන එක අවස්ථාවකදී එක ආයතනයක් පමණයි ක්‍රියාත්මක වෙන්නේ. ඒකට ආයතනයක් ඇති වෙන්නේ ඒ අරමුණ ගන්න අවස්ථාවේදී විතරයි. ඒකට ඒ කියන්නේ පර්මනන්ට් ඔක්කොම හැම විටම තියෙන ආයතන නෙවෙයි කියලා තමයි මම අවබෝධ කරන් තියෙන්නේ. ඒ කියන්නේ ආයතන අරමුණ එක අරමුණක් ගන්න විට ඒ ආයතන ඇති වෙනවා. ඒක ඒකම නිරුද්ධ වෙ කියනවා. ඊළඟ අරමුණ එනකොට වෙන ආයතනයක් වෙන්න පුළුවන් නේ. එතකොට ඒ විදිහට තමයි ආයතන පෙර නොතිබි ඇතිවි ඒෂණයකින් නැතිවි යනවා. ඒ විදිහට තමයි අවබෝධ කරන් තියෙන්නේ. එතකොට අර අපි දැන් ඔය නිකන් හිතන ඇස කන නෙවෙයි එතකොට. ඒ කියන්නේ ඒ වගේ තමයි මම අවබෝධ කරන් ඉන්නේ. කහරිත් දන්නේ තෙරුවන් සරණයි.
තේරුවන් සරණයි. ඔනේ වැඩිපුර අවධානය පැහැදිලි කිරීම තුළ තියෙන්න ඕනේ. හැබැයි මේ පෙර කර්මයෙන් ඇතුණා කියන කොටසයි මම ප්‍රශ්නේ ඇඳිමු කරන්නේ. කොහොමද ඇහැක් හැදෙනවා කියන එකට වඩා මොකද්ද මේ පෙර කර්ම කියලා කිව්වේ? ඒක එහෙම එකක් ඇත්තටම නැද්ද? ඇත්තටම නැති වෙන්නේ දෙන්නේ නැහැ. මොකද තදකද මේ එහෙම පැත්තට පැහැදිලි කරලා තියෙනවා. හොඳයි මේ මම වෙනත් කලයන් මිත්‍රයෙකුට යොමු වෙනනම් ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. සේන මාත්‍ය ඔබතුමාට වෙන්න. මම අහන්නේ පටලව ගැන පැටලලා ඉන්නවා කියලා කල්යන මිත්‍රොත් එක්ක වෙනත් වෙනත් තවත් එකක් මේ සාකච්ඡා වලට වෙන්නේ මේ. මේ මේකේ සාකච්ඡා ගොඩක් අය අහනවා මේ කොග්ලි මහත්මයා ඔබතුමා කරන මේ සාකච්ඡා වලන් මේවා මේවත් මේ අපි ගොඩක් අය අහනවා එළියේ. ඒ මෙතන නැති. ඒයි අපිත් එක්ක කතා කරන හිටු ගාන ඒවා ගැන මම අහන්නේ. සේන මහත්තයා.
තෙරුවන් සරණයි. මෙතන පස්සේ මට ටිකක් පැහැදිලි මාදී මොකද මෙතන කුව කියන එකද කියන්නේ ඇස කියන එක අපි ගන්නවද ඇස පුරාණ කර්මයෙන් ඇති වෙනවද නැත්නම් චක්කායතනය කියන එක පුරාණ කර්මයෙන් ඇති වෙනවද කියන එකයි මට මෙතන පැහැදිලිම නැත්තේ.
ඒක තමයි මම අහන්නේ. ඒක මම අහන්නේ ඒක පුරාණ කර්මයෙන් ඇතුණා කියලා කියනකොට මොකද්ද මම අහන්නේ? ඒක මම තමයි ඔබතුමා හරි. පුරාණ කර්මයෙන් ඇතුණා කියන්නේ මොකද්ද? එතෙදි පුරාණ කර්ම පැහැදිලි කියන ගොඩක් ඕනේ ඔතන. පුරාණ කර්මයේයි අදහස් කළේ කුමක්ද? ඒ වගේම පුරාණ කර්මෙන් ඇතුුනේ ආය කිව්වේ කුමක්ද?
ඔව් අපි දැන් ඇස ගැන ගත්තොත් අපි දැන් ඇස ගැන ගත්තොත් අපි දන්නවා දැන් දැන් අවුරුහරි ප්‍රතිසන්දි වෙනකොට නැත්නම් සතෙක් ප්‍රතිසන්දි වෙනකොට ඒ සතාගේ ඒ කර්ම ශක්තිය අනුව තමයි ඇස කියන එක ඒ කලල රූපේම ඇති වෙන්නේ. ඉතින් ඒක පුරාණ කර්මය නිසා කර්ම ඒ කියන්නේ පින්පව් කර්ම කියලා කියන්නේ පින්පව් වල සංකල්පනයක් සංයෝගයක් ඒක නිසා තමයි ඒ විදිහට හැදෙන්නේ. ඉතින් සමහර අයට ඇස් ලෙඩ හැදෙනවා, සමහර අයට හොඳ ඇස් පෙනීම තියෙනවා. ඒ ඔක්කොම ඒ පරණ කරපු දේවල්, ඒ කියන්නේ අතීතේ කරපු දේවල් අනුව තමයි ඒ උප්පත්තියේදීම ලැබෙන ඇසක් වෙන්නේ. ඉතින් මීට අමතරව අපි දන්නවා දැන් චක්කායතනය කියලා ඒ වෙලාවටම ඒ කියන්නේ දකින මොහොතේ ඇති වෙන එකක් තියෙනවා. ඉතින් ඒක
ඒ විකද්ද ඒතර ප්‍රශ්න අහන්න සමායන මම අහන්න. ඒතර ඔබතුම අපි එකක් ක්‍රියේ කරගමු. පුරාණ කර්මය කියනකොට ඔබතුම ඒක සමාන්තර කළේම කියාගේ ජීවිතේ මේ ජීවිතේට පෙර මේ අලුත් ජීවිත ලබන්න පෙර ජීවිතේ කර්මයන් ගැන තමයි ඔබතුම කියන්නේ නේද? එකක් අලින් ප්‍රශ්න. ඒ නිසා ඇතුල්ච දෙයක් ගැන තමයි කිව්වේ. ඒ ඇතුණු දේ තේ කියන්නේ චක්කායතනෙද චක්කෝද මොකද ඒ ඇහැ ඇසුණා කියන්නේ මොකද ඒ? ඒතර ඇහැ පේන තේනුණා කියන කතාව සම්පූර්ණයෙන්මද?
ඔව් එතන ඒක මේ ඇස කියන ඒ ඇස කියන අපි ගෝලයේ ඒක හැදෙන්නේ මේ විදිහට මුලදීම. ඉතින් චක්කායතන එක නැසී පෙනීම කියන එක ඊට පස්සේ හැදෙන එකක්. නමුත් මේ ඇසේ දැන් අපි දැනට පුරාණ කර්මේ පමණක් නෙවෙයි ඊට පස්සේ කරන කර්මානුවත් දැන් මේ ජීවිතයේදී අනවශ්‍ය දේවල් කාලා ඒ කියන්නේ ඇසට අගෝ ඒ කියන්නේ ඔරොතු දෙන්නේ නැති දේවල් කෑම නිසා ඇස් ලෙඩ හැදිච්ච අය ඉන්නවා. එහෙම ඇත් ඉන්නවා. අර පුරාණෙන් ඇවිල්ලා ඇස් පෙනීම නැතුව ඉපදිච්ච අයත් ඉන්නවා. ඇස් බෝල තිබුණාද පෙනීම නැති ඇත් ඉන්නවා. ඒ විදිහට මේ ඔක්කොම එක එක කර්ම එක එක කර්ම ශක්තියෙන් තමයි මෙතෙන්දී මේ වෙලාවේදීම දැන් අපිට කර්මය කියලා කියන්නේ මීට ප්‍රථම දැන් මේ චිත්තක්ෂණයෙන් ප්‍රථම ඇති වෙන හැම ක්‍රියාවක්ම හැම දෙයක්ම කර්මය හැටියට ගන්න පුළුවන්. ඉතින් මෙතන චක්කායතනය කියලා ගත්තොත් ඒ චක්කායතනය වෙන්නේ ඒකත් කර්මයක් නිසා තමයි ඇති වෙන්නේ. මොකද ඒ කර්මය කියලා කියන්නේ යම් කිසි චක්කායතනයක් ඇති වෙන්න නම් අපිට ඇහෙට ඇසට මේ දකින ශක්තියක් එකින් දැකීමක් උපදින්න ඕනේ. ඇසට දැකීමක් උපදින්නේ නැහැ ඇසට ඒ රූපය පතිතුන්නේ නැත්තම්. අපි රූපය පතිතුන්නේ නැත්තම් ඒ ආලෝකය තිබුණ නැත්තම් ඇස අරගෙන හිටියට අපිට ඒ දැකීම කියන චක්කායතනේ කියන ඒ ආයතන ඇති වෙන්නේ නැහැ. ඒ ආයතන ඇති වෙන්නේ අර හේතු එකතු වීම. හේතුව එකතු වීමේ ක්‍රියාව තමයි ඒ කර්මය කියලා කියන්නේ. මට තේරෙන විදිහට. මේ කර්ම ශක්තිය නිසා තමයි මේ චක්කායතනේ කියන එක උපදින්නේ. එහෙමයි මම තේරුම් ගන්න තියෙන්නේ. තේරුම් ගන්න.
තේරසන්නේ කියන මාර්ගය ඔබතුමා බොහොම හොඳින් ඒ කාරණාවන් කිව්වා. මම හිතන්නේ ඔබතුමා දෙපැත්තකට වගේ දේවල් කිව්වා එක ස්ට්‍රේට් ආන්සර් එකක් නැතුව මට පේන්නේ. ඉස්සෙල්ලා ඔබතුමා අර මේ පූර්ව කර්මය කියනකොටම පෙර භවයෙන් එන පැත්තට බර වෙලා කිව්වා. ඊට පස්සෙ ඔබතුමා ඒක නැවතත් කිව්වා මේ ශරීරයට පෙර සිදුවිච්ච හැමදේම පෙර කියලා ගන්න පුළුවන්. ඒව හේතුවෙන් ඇති වෙනවා ඒ චක්කායතන. ඒතකොට ඒකත් පෙර භවය කියලා එහෙම ගන්න පුළුවන්. අනේ ඒක හොඳයි එහෙම කියපේ. මොකද ඔන්නෝයේ ඔගේ අදහස් දෙපැත්ත දෙකොල්ලකකින් අහන්න ලැබිච්ච අවස්ථාව තමයි ඔබතුමා එක්කෙනෙක්ටම දෙකම කිව්වා. ඒතර මට ඕනේ දැනගන්නත් මට දැනගන්න මේ අහන්නේ මම මේ ඔක්කොම මේ මොකක්ද ඇත්තටම තථාගතයන් වහන්සේ ඔක කියනකොට ওই දෙක අර්ථ දෙකෙන්මද පූර්ව කර්ම නිසා කියලා කිව්වේ නැත්නම් මොන අර්ථෙන්ද කිව්වේ? ඒ ඇති වෙනවා කියලා කිව්වේ චක්කේ පූර්ව කර්මෙන් ඇති වෙච්ච චක්කු කිරකුවන් පස්සේ කිව්වේ එතන චක්කු චක්කායතනේ වෙන්න බෑ. චක්කායතනේ ඉතින් අපි දැන් මේ නැති විචු දැන් හදාගෙන නැති වෙනවා කියනෝනේ දැන්. එතකොට එහෙමනම් ඒක අර ප්‍රසාදේද? ප්‍රසාදේ කියන්නේ ඒකද? එහෙම නැත්නම් එහෙමත් නැත්නම් අර කිසියම් ශක්තියක් කරපු පටවිය සුරු කළා ඉතා සුළු ප්‍රදේශයක තියෙන කිසියම් ශක්ති ස්වරූපයක් ගැන අපි අහලා තිනවා. ඒ කර්ගණේ නේ. ඒක තමයි අර ඔබතුමා කිව්වාගේ ඉපදෙනකොට හැකියාව තියෙනවා පේන්න ස්වරූපයක්. සමානට පේන ස්වරූපයක් නැහැ. ඒ හැකියාව නැහැ. ඒවා ඒකද මේ පූර්ව කර්මෙන් කියලා කියන්නේ. කෙසේතත් මෙන්න මේ දේවල් මේ අහගන්න තමයි මට මේ ප්‍රශ්නේ යොමු කළේ. දැන් මම යොමු වෙන්නම් කුගුලගේ මහත්තයාට. ඔව් අපේ කුගුලගේ මහත්මයා ඇහෙන්නේ නැහැ. මම යොවෙන්න චිත්‍රරාජ බක්ස් මහත්මයට චිත්‍රම් වලින්
තිරුවන් සරණයි. ඇත්තටම ඒ ගැන කිසිම අවබෝධයක් නැහැ.
අභිධර්ම නෙමෙයි චිත්‍රමාත්මය. මට පුදුමයි ඔබතුමෙකින් අහන්න ඒක කිසිම අවබෝධයක් නැහැ කියලා. මොකද ආයතන වල ෆන්ඩමෙන්ටල් දෙයක් නේ අපි කතා කරන්නේ. දැන් සමායන මම
පූර්ව කර්මකද තියෙන අවබෝධය සම්පූර්ණයෙන්ම වෙනස් නිසා ඒක ගැන ඇත්තටම මේ
නෑ නෑ විවිධ අදහස් කියන්නේ තමයි කමන්නේ වෙනස් අදහසක් කමන්නේ කියන්නේ මම අපිට අදහසක් තමයි කියන්නේ ප්‍රශ්නයක් තමයි ඉදපත් කරේ තාම අදහස තියෙන්නේ නෑ ඒ වෙනත් අදහස් කියන්නේ මොකද ඕක අපි කාටත් කුමක් කො අදහසක් මේනකට අනිවාර්යයෙන්ම තියෙනවා සලායතන ගැන ඒ සලායතන කැටිවීම පිළිබඳව ඒක කොහොමද වෙන්නේ කියන දේ සලායතන හැදීම ගැන අපි මේ කතා කරන්නේ ඒක ගැන අපි තීරණ ගැනීම කතා කරමු ඒක කමක් නෑ
ඇත්තටම අහලා තියෙන දරත් මහත්මයා අහපු දේවල් නේ අපි මේ කතා කරන්නේ තමන් අවබෝධ කරපු දැකපු දෙයක් නෙමෙයි ওই විදිහට අහලා තියෙනවා. නමුත් කර්ම කියන එක බුදුහාමුදුරු කියලා කියන නෙමෙයි විශේෂ බොහොම අත්‍යන්තයි කියලා. ඉතින් අපිට නොතේරෙන කොටසකුත් ඇති කියලා හිතෙනවා. නමුත් කර්මය කියනකොටම එතන ඉදිරිපත් වෙනවානේ පෙරණ කෙනෙක් අපි මට්ටමේ හැටියට. අපි කර්ම කරනවා ඒවට විපාක තියෙනවා. නමුත් තථාගත ධර්මයේ එතනක හම්බෙනවා කම්මස්සකාරකෝ නැති කියලා. ඉතින් ඒව නිසායි මම කිව්වේ මේ ගැන කතා කරන්න තේරෙන්නේ නැහැ කියලා. මේව හරියටම තේරුම් ගන්න ඕනේ අපි කියලා හිතෙන තැනක්. තථාගතයන් වහන්සේම කියලා තියෙනවා කර්මය කරන කෙනෙක් නේ කම්මස්සකාරකෝ නැති. එතකොට කොහමද අපි විපාකයක් ගැන කතා කරන්නේ? එවැනි තැනකුත් තියෙනකොට කියන ඒ අදහස හිතේ තියෙනවා. නමුත් අර දේවල් අර විදිහටම අහලා තියෙනවා ඇහෙනවා පෙර කර්මයෙන්
පරිසම්බිදමක් ගෙහම තියෙනවා ඒ පූර්ව කර්ම ගැන තියෙනවා.
ඒක තමයි අපිට නොතේරෙන කොටසක් නිසායි මම කියේ ඒක ඒ විදිහට හරියට තේරුම් ගත යුතුයි කියලා.
නෑ හොඳයි ඒක එහෙනම් මම හරි සතුටුයි මම මේ කාරණා ඉස්මතු කරපේක. මොකද නොතේරෙන කොටස් කවදාකවත් කවුරුත් කතා කරන්න නැත්නම් ඒ නොතේරෙන මට්ටමම පොතේටි අපි මැරිලා යන්නේ නේද? ඒ නිසා ඒව දැක්කම ඕන නිසාම මම මේ මතු කරන්නේ. ඒ නිසා කල්යාණ මිත්‍රෝ මතින් ඉන්න කවුරු හරි දන්න දෙයක් තියෙනවා නම් කියන්න. ඒ කියන්නේ ඒක අපි දැනගත යුතුමයි. ආයතන දැනගත්ත කෙනාම තමයි මේ සංසාර ගමන නිමා කරගන්නේ. ඒ නිසා අපි බහම හසංග මහත්මයාගේ හසංග මහත්මයා සූත්‍රයෙන් පස්සේ මහත්මේ හසංග මහත්
සේවන් තමයි දලුවත් මාත මේලා පොඩ්ඩක් කතා කරන්න අමාරු මට තව ටිකකින් පුළුවන් වුණොත් සම්බන්ධ වෙන්න.
හොඳයි. මොහොම හොඳයි. අද බොහෝ අයට අපහසු දවසක් කතා ගන්න. කොග්ලි මාත්මයා ඔබතුමාටත් අපහසුද මේලයි? ඔබතුමාත් මේ ඉස්සරහ නේද හිටියා? එතකොට හොඳයි. වසන්ත මහත්මයා අහලා තියෙනවද පුරාණ කර්ම ගැන? කොග්ගල මහත්මයා ඇවිල්ලා හිටියා. මම බැන බැන හිටියේ ඉතින් කොයිද කියලා.
ඔව් සමා වෙන්න ඕන මට මේ ඉතින් එක පිට රටින්ම කෝල් එකක් ආවා ඉතින් මේ කතා නොකර වෙයි.
වාම කල් කට් ගන්න මෙහෙම වැදගත් සාකච්ඡාවක් කියලා. දෙකක් කරන්න බෑ එකයි කරන්න පුළුවන් කියලා කියන්නේ. හොඳයි මම ඔබතුමාට යොමු වෙනවා. මම ප්‍රශ්නයක් ඇහුවා මේ හැබැයි සාකච්ඡාව අනිත්‍යය සම්බන්ධයෙන් නැතුව අපහසු ඔබතුමාට ඒකට කතා කරන්න. පුරාණ කර්මය ගැනයි අපි කතා කරන්නේ.
ඔව් මට ප්‍රශ්නේ නම් ඇහුවා ඇස පුරාණ කර්මයක් කියන්නේ ඇයි කියලා වගේ එකක් නේද මේ ආයතන 6 එහෙම දේශනාවක් තියෙනවනේ ඒකද ඇහුවේ
ඔය ඒ කියන්නේ මේ පැහැදිලි කරන්න එතකොට අපි ඉන්නත්
ඔව් ඒක තියෙනවා එහෙම ඇත්තටම සූත්‍රේ නම නම් මට මතක නෑ ඔය කම්ම විභංග සූත්‍රෙක තියෙන්නේ මේ චක්කුම් බික්කවේ පුරාණ කම්මන් කියලා ඒ වගේ ආයතන 6ටම කියනවා කියලා තමයි මට මතක මේවා පුරාණ කර්ම කියලා එතකොට ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළේ කියන එක අපිට එක පැත්තකින් හොයන්න ඕන අනිත් එක තමයි මේවා කර්මය නිසා කියලා තව ප්‍රත්‍ය මට්ටමිනුත් කියන අය අවිද්‍යා ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් කියලා ඒ ප්‍රත්‍ය විදිහටත් මේක කියනවා. එතකොට ඒ ප්‍රත්‍ය පැත්තෙනුත් කර්මයේ දෙනවා ඊළඟට ආයතනෙම පුරාණ කර්මයක් කියලා කියන මට්ටමක් විනුත් දේශනාව තියෙනවා. ඒ කියන්නේ චක්කුම් වික්කවේ පුරාණ කම්මන් කියලා මට මතක විදිහට ඒක මම චෙක් කරන්න පුළුවන්. ඒ සූත්‍රේ තියෙන්නේ එතකොට ඇයි එහෙම කිව්වේ කියන එක ඉතින් අපිට හොයන්න වෙන තැනක් මේක හොයද්දි. ඉතින් ඒකෙදි නාත්තක කාලයක් හෙව්වා. ඉතින් මට ආපු අදහස තමයි දැන් මෙන්න මේ ආයතන ගැන හොඳට බලද්දි අපි ඔය හරි දික්තේ දික්තමත්පං කතාවත් එක්ක බලද්දි දැකීම දැකීම මාත්‍රයක් කියලා බලද්දි එතන පැහැදිලිව කියනවා බාහ්‍ය සූත්‍රයේ එහෙම මේ එතකොට මේක දැකීම මාත්‍රයක් වුණොත් බාහිර දෙයක් පණවන්නේ නැහැ. ඊළඟට අභ්‍යන්තර දෙයකුත් පණවන්නේ නැහැ කියන විදිහට. ඒකට මේ අජ්ජත් බහිද්ද. දැන් අපි ඒ කතා කරන්නේ දැන් අජ්ජත් ආයතන ටික තමයි මේ ඇස කන නාසය දිව ශරීරය කියලා අපි කතා කරන්නේ. හැබැයි බාහිරයෙන් තොරව කතා කරන්නත් බෑ. ඒ වුණාට පොදුවේ එතකොට අජ්ජත් ඇස කියන එක. එතකොට ඇස කියන එක දැන් අපිට සාමාන්‍යයෙන් බලන්න පුළුවන් නේ ඇහැ තියනවා කියලා දැනගත්තේ කොහමද? දැන් අර දළුගත්ත මහත්තයා මං ඉතින් පටන් ගත්තු තැනටම එනවා අපි. දැන් දැකීම සිද්ධ වෙනකොට තමයි අපිට ඇස ගැන කතා කරන්න පුළුවන්. ඇසීම වෙනකොට නෙවෙයිනේ. එතකොට දැකීමක් වෙන සිද්ධියේදී එක පැත්තකින් කියනවා මේක අහුත්තා සම්බුතං උත්තාන බවස්සති කියන පෙරණ තිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන කතාවකුත් කියනවා. එතකොට දැකීමේ සිද්ධියේදී ඇති වුණ ඇහැක් ගැන තමයි මේ දැන් කතා කරන්නේ. ඒකම ඒ මොහොතේදී ඇහැ හටගත්තේ කොහමද? උතන තමයි මං කිව්වේ අර පච්චුප්පන්න මේ වර්තමාන සිද්ධිය අපිට පච්චුප්පන්න යොදම්මන් තත්ත්ව විපස්සති කියන එක. මේ සිද්ධිය අපිට දැන් විදර්ශනය කරන්න වෙනවා ඇහැ කියන එක තේරුම් ගන්න. එතෙන්දී අපි බලන්න ඕන දැන් මේ මොහොතේ අපිට ඇහැ දකින්න පුළුවන්ද අත්දකින්න පුළුවන්ද අපි හන්දට බැලුවොත් එයි අපිට බාහිර දේවල් පේනවා මිසක් ඇහැ නම් පේන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ ඇහැ තමන්ට පේන්නේ නැහනේ. එහෙනම් මේ දැකීමේ සිද්ධිය නිසා නේද අපි කිව්වේ ඇහැක් තියෙනවා කියලා. ඒක ඉතින් අපිට කවුරු හරි උගන්වලා තියෙනවා දකින්න නම් ඇහක් තියෙන්න ඕන කියන එක. එතකොට ඒක තේනවද පෙර ඇසුරක් කියලා. ඒ කියන්නේ මේ ඇහ කියන එක. මොකද අපිට ඇහ අත්දකින්න බෑ කිසිම ආයතනකින්. ඇහට කොහොමත් ඇහ දකින්න බෑනේ. වෙන ආයතනයකට ඉතින් කනට ඇහෙන්නේ නෑනේ. ඇහි ශබ්දයක් නෑනේ. ඉතින් ඒක ඇහ දිහා බලනවා නම් ඇහෙන්න තමයි බලන්න තියෙන්නේ. එතකොට ඇහෙන් ඇහ බලන්න බෑ. පිහියෙන් පිහිය කපන්න බෑ වගේ. එහෙමනම් අපි ඇහැ කියන ධර්මතාවය දැකලා නැහැ. අපි කතා කළාට කොච්චර කතා කළා. හැබැයි ඇහැ කියනකොටම අපිට මතක් වෙන දේකුත් තියෙනවා. ඇහැ කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියලා. එතකොට දැන් මේ දැකීමක් වෙනකොට තමයි තව පැත්තකින් මතක් වෙන්නේ ආ දකින්න නම් ඇහැක් තියෙන්න ඕනනේ කියලා. එතකොට බලන්න මේ දැකීම කියන එක නෙවෙයි ඇහැ කියන්නේ. දැකීම මත කල්පනා කරන්න ගිහින් තමයි දකින්න නම් ඇහක් තියෙන්න ඕන කියන එකකට යන්නේ. එතකොට බලන්න ඒකත් මේ කල්පනා කිරීම තුළ අපේ මනස දැනගන්න එකක්. ඒක කල්පනා කිරීමේදී ඉස්සෙල්ලත් අපි පැහැදිලි කළා පෙර ඇසුරමයි උදව් වෙන්නේ. ඒතර ඇහැ ගැන මොනවා හරි අහලා තිබුණා නම් ඒ ටිකත් එක්ක ඔන්න දැන් ඇහක් හදලා පෙන්නනවා මනසෙන්. මෙන්න මේ වගේ ඇහක් තිබුණොත් තමයි ඔහොම පේන්නේ කියලා. එතන තේරුම් ගන්න මේ ඇහැ කියන එක දැකීමට අයිති දෙයක් නෙමෙයි. දැකීමෙන් පස්සේ ගැන කල්පනා කිරීමේදී සකස් වෙන දෙයක්. ඒකට අනිවාර්යෙන් අපේ පෙර ඇසුර උදව් වෙලා තියෙනවා. පෙර ඇසුර කියන්නේම මතක තියාගන්න අතීතේ හදාගත්තු නිමිති. අතීතේ හදාගත්තු නිමිති. ඒ කියන්නේ අතීතේ ආයතන ගැන සිහිය නුවණ නැතුව අපි ආයතන පරිහරණය කිරීමේදී හදපු දේවල්. ඒ විදිහට නිමිති සකස් වෙන්නේ. මේ මොහොතේ ආයතන ගැන හරියට සිහිය නුවණ නැති වුණොත් ඇත්ත ඇති හැටි දන්නේ නැත්නම් අපේ මේ මොහොතේ නිමිති සකස් වෙනවා. ඒ වගේ අතීතේදී අපි ඇත්ත ඇති හැටි නොදැන ආයතන පරිහරණය කරද්දී සකස් කරපු නිමිති ගොඩක් තියෙනවා. එතකොට මෙන්න මේ දැන් ඇහැ කියලා ගන්න මේ පරණ නිමිත්තක් නේද උදව් වෙන්නේ. එතන පේනවා නේද? ඒතර පරණ නිමිත්තක් කියන්නේ පුරාණ කර්මයක් නේ. දැන් නිමිත්තක් සකස් කළා කියන්නේ මතක තියාගන්න කර්මයක්. එතකොට ඒ පුරාණ කර්මය නිසාමයි දැන් අපිට මේ මොහොතේ ඇහක් පණවන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට අන්නේ විදිහට තමයි මම දකින්නේ ඇයි බුදුරජාණන් වහන්සේ කිව්වේ ඇහැ කියන්නේ පුරාණ කර්මයක් කියලා.
සමා වෙන්න. මගේ මනසට ගහන මාර්ගය ආයසයක් අන්තිම කොටස කියන්නේ පුරාණ කර්ම සම්බන්ධ කියපු එක.
ඔව්. දැන් අපි දැකීම මත කල්පනා කරන්න ගිහිල්ලා තමයි දකින්න නම් ඇහක් තියෙන්න ඕන කියලා දැනගන්නේ. කල්පනා කිරීමේදී අපි පෙර ඇසුර උදව් කරගන්නවා. දැන් මෙතන උදව් කරගන්න පෙර ඇසුර තමයි ඇහැ ගැන දන්න දේවල් ටික. ඒ කියන්නේ පරණ නිමිත්තක්. මෙතෙන්ට ගන්න. මෙතන නිමිත්ත වෙන්නේ ඇහැ කියන නිමිත්ත. එතකොට මේ පරණ නිමිත්ත හදලා තියෙන්නේ පරණ කර්මයක්නේ. ඒ අතීතේ අපි ආයතන පාවිච්චි කිරීමේදී ආයතන පිරිසිඳ දැකලා සිහිය නුවණ පිහිටලා භාවිතා නොකිරීම මත තමයි නිමිති ඉතුරු වෙන්නේ. ඒ නිමිති ඉතුරු වීමමයි ඉතුරු කර ගැනීමමයි කර්ම කියන්නේ. එතකොට මේ පුරාණ කරපු කර්මයක් නිසාමයි මේ මොහොතේ අපිට ඇහක් පණවන්න පුළුවන් වෙලා තියෙන්නේ. මොකද අරක සිහි කර ගැනීම තුල ඒ අත්දැකීම අපිට නොතිබුණා නම් මේ මොහොතේ ඇහක් පණවන්න හම්බ වෙන්නේ නැහැ. පෙනීම කියන සිද්ධියක් වෙයි. පේන්න නම් ඇහක් තියෙන්න ඕන කතාව අපේ දැනුම මත දාන එකක්. එතකොට දැනුම කියනකොටම තේරුම් ගන්න නිමිති හදාගත්තු ඒවා. ඒවා තමයි පුරාණ කර්ම. එතකොට මේ පුරාණ කර්මේ
නම් පුරා මේ ජීවිතේදීම මේ ඊයේ දවසේ ඇති වෙච්ච අලුත් දැනුමක් නිසා අද මම ඇහක් හදා ගන්නකොට මම කියනවා පුරාණ කර්ම නිසා හැදුනේ ඇහැ. මොකද ඊයේ තමයි එතන මේ සඳහා අවශ්‍ය කර්මය සිද්ධ වුනේ. පුරාණ කව
ඊයනම් අපි පොඩි කාලේ ඉඳන් ඇහක් ගැන නොදැන ඉඳලා ඊයනම් ඇහ කියන ස්වභාවයක් ගැන අහලා දැනගත්තේ. ඒකට අයිති නිමිති ටික ඊයේ හැදුවා. එතකොට ඒක තමයි දැන් උදව් කරගන්නේ. ආ දකින්න නම් ඇහක් තියෙන්න ඕනනේ කියලා.
ඔව් අපි ඔබතුමා පැහැදිලිවම කියනවාද පුරාණ කර්මයේ හේතුයෙන් චක්කායතන හැදුවා කියලා තථාගතයන් වහන්සේ අම්පිකාසක දේශනාවක සඳහන් කළා නම් ඒ සඳහන් කළේ මේ පෙර ජීවිතේ පෙර භවවල සංසාරයේ පෙර භවවල වෙච්ච පුරාණ කර්මයන් ගැන නෙමෙයි මේ අපි
නෑ
කර්මයන් වල හේතුයෙන් මේ මොහොතේ හදා ගන්න ඇගෙනයි මේ කියන්නේ කින් වේද අපි තේරුම් ගන්න ඕනේ.
එතන දලුගත්ත මහත්මයා මෙහෙම දෙයක් දැන් ඔබතුමා මේ ඊයේ කියලා අහපු හින්දා මම එහෙම කිව්වේ ඒක ඊයේ වෙන්නත් පුළුවන් පෙර ජීවිතයක වෙන්නත් පුළුවන් සංසාරේ කොහේ හරි
නෑ ඒක ආයතනික කර්මයක් මේ මොහොතේ
හැබැයි මේ මොහොතේ අවිද්‍යාව මත තමයි අපි ඒකට ප්‍රයත්නක් දුන්නේ. ඒ කියන්නේ මේ මොහොතේ අවිද්‍යාව යෙදුන් නැත්නම් මේ මොහොතේ අවිද්‍යාව යෙදුන් නැත්නම් ඕක පැනවෙන්නේ නෑ.
ඔපන් මා ප්‍රශ්නේ පැහැදිලි කර උත්තරේ පැහැදිලි කර ගන්න ඕනේ. මොකද මම නැවත ඒක මේ දැන් මම පස්සේ උදුන හුඟක් කට්ටි ඔක්කොම පැහැදිලි කළා. මම අන්තිම අර ඉරිකැල් පෑනෙන් ඉරිකැල් දෙක ගහන්න ඉස්සෙල්ලා මේ ඒ ස්ටේට්මන්ට් කියන්නේ ඒ කියන්නේ අර මත දෙකක් තිබුණා නම් එකක් මේ පුරාණ කර්මෙන් කියනකොට එය පැහැදිලිවම මේ ජීවිතේ මේ දිනදා වෙන දේවල් නෙමෙයි. ඉපදෙනකොට පෙර කර්මෙන් ආපු මේ අර මේ කිසියම් හැදැකීමට කියන්නේ යමක් දැකීමට ශක්තියක් කනක් ඇහිමට ශක්තියක් ඇතුව එනවා. ඒ ශක්තිය සමහර අයට නැහැ. අන්න ඒක තමයි මේ පුරාණ කර්මෙන් ඇති වුණා වූ ඒ චක්‍රය හැදීමේ ශක්තිය කියන ඒ පුරාණ කර්මෙන් ඒක එක one school of thought. අනිත් එක තමයි ඔබතුමා දැන් පැහැදිලි කරේ ඒකත් තමයි මම දෙක මතු කරේ. ඒක මේ දැන් මොහොතේ ඉඳලා මේ ෂණේ ඉඳලා පෙර ෂණේ වෙන්න පුළුවන් පෙර ආත්ම 10කට කලින් වෙන්න පුළුවන් අතීතයට ගිය කොතනදී හෝ සිදුවූ හේතු සම්බන්ධ කරගෙන අපි හැමදාම කතා කරනවා වගේ ඇහැකට කිසියම් ස්පර්ශයක් ඒ කියන්නේ කිසියම් ස්පර්ශයක් මේ තියෙන මසස්සට උනාම කිසියම් මනසේ ප්‍රොසෙස් එකක් වෙලා අපි මේ මෙයයි කියලා හඳුනා ගන්න තරක් වෙනකොට ඕනේ නැහැ හදාගත්තා. ඒ හදාගත්තේ අර මේ මෙයයි කියන්න හේතු නැවූ දැනුම ඒක මේෂණයට පෙරෂණයක කවදා හෝ ගත්තේ දැනුම. අන්න ඒ පූර්ණ කර්මය කියන එක තමයි සෙකන්ඩ් ස්කූල් ඔෆ් තෝට්. දැන් ඔබතුමා කියන්නේ තථාගතයන් වහන්සේ කිව්වේ මේ දෙවෙනි අදහස කියන එක තමයි කිව්වේ කියලා මම ඉරක් ගැහුවොත් හරි.
නෑ නෑ
වයයි නේද ඊටක් ගන්නත්
නෑ. ඒක මම තව පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. දැන් මම මෙතන කතා දෙකක් කියනවා. එකක් තමයි මේ මොහොතේ දැකීමට ඇහැ කියන සිද්ධිය අයිති නෑ. ඒක ගැන හිතන්න ගිහිල්ලා තමයි ඇහැක් පැනවෙන්නේ. ඒ සිටීමේදී ඇහැක් පනවන්න පුළුවන් වෙලා තියෙන්නේ පෙර නිමිත්තක් තිබුණා හින්දා. ඒ පෙර නිමිත්ත කියන්නේ පුරාණ කර්මේ ඒක මේ ජීවිතේ කර්මයක් වෙන්නත් පුළුවන් පෙර ජීවිතයක වෙන්නත් පුළුවන්. මොකද ඒක කර්මවිෂය අචින්තයයිනේ. කොයි වෙලාවේ හරි ඇහැ කියන එකක් හදාගත්තා. ඉතින් ඒක දැන් ඒකෙන් කතා කරන්න ගියොත් සමහර විට අපිට කියත හැකි පෙර ප්‍රතිසන්දිය හදනකොට මේ මිනිස් ජීවිතයේ ඇහැක් හදන්න කර්මයක් උදා වුණ නිසා මිනිස් මට්ටමේ ඇහැක් කියන එක. නැත්නම් අපිට බල්ලෙක්ගේ ඇහැක් කියලා හිතෙන්නේ නෑනේ. ඒ වගේ සම්බන්ධකුත් තියෙනවා. හැබැයි ඔතන මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා. දැන් මුලිනුත් මං කතා කළානේ මේක එක එක අර ප්‍රඥා මට්ටම් වලට කියන දෙයක් කියලා. දැන් ඔය කතා ටික ඔක්කොම අපි කතා කරන්නේ කර්මඵල විශ්වාසය ඇතුව. ඒක පැහැදිලිව කියලා තියෙනවා. ඔකට අපි කියන්නේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය. ඒකට කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියනකොට මතක තියාගන්න මේ ලෝකේ යන සත්වයා ගැන මේ කතා කරන්නේ. එතකොට පුරාණ කර්මයක් කතා කළා නම් එයා තමයි මේ විපාකේ. එතකොට වෙන කෙනෙකුට නෙමෙයි. එතකොට එතන ආත්ම දෘෂ්ටිය රිංගලා ඉවරයි. එතකොට ඒක කම්මස්ස කතා සම්මාදිට්ඨියට අදාළ දෙයක්. හැබැයි දැන් මෙතන මෙහෙම සිද්ධියකුත් තියෙනවා. මේකේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී අපිට ගන්න වෙනවා දැන් මේ මොහොතේ හැදෙන ඇහැක් ගැනයි අපි ඔය කතා කරන්නේ. ඒක හැදුනේ කොහොමද කියන්න ගිහිල්ලානේ ඔය කතාව ගන්න. පෙර කර්මයක් ප්‍රත්‍ය වේලා. හැබැයි මේ මොහොතේ මේක හැදෙන්නේ මේ මොහොතේ අවිද්‍යාව මත කියලා සිද්ධියකුත් තියෙනවා. එතකොට මේ මොහොතේ අවිද්‍යාව මත හදන ඇහැක් තියෙන කෙනාට ඒ කම්මස්ස කතා සම්මාදිට්ඨියෙන් ලෝකෙට අයිති දෙත්තෙන් ඕකට හේතු හොයාගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඒක ලෝකෙන් එතෙර වෙන දර්ශනය නෙවෙයි. ලෝකෙන් එතෙර වෙන දර්ශනයට එන්න ඕකේ තව සිද්ධියක් තියෙනවා. මේ මොහොතේ අවිද්‍යාව මතයි ඔය හැක් පනවන්නේ. ඒ කියන්නේ අපි මේ මන ධර්ම මනෝවිඤ්ඤාණ කියන සංසිද්ධියට සිහිය නුවණ නැහැ. ඒක නැතිවීම මත දැන් ඇහැක් ගැන කතා කරනවා. ඒ ඇහැ හැදුනේ කොහොමද? ඒකට ප්‍රත්‍ය ටික හොයනවා. ඒවා ආහාර වෙන්න පුළුවන්, කර්ම වෙන්න පුළුවන්, තණ්හා වෙන්න පුළුවන්. ඔක්කොම ලෝකෙට අයිති කතන්දර. අපි මෙතන මේ අවිද්‍යාව මතයි දැන් ඇහැක් පැනෙව්වේ. අවිද්‍යාව නැති වුණා නම් ඇහැක් පැනවෙන්න බෑ කියන පැත්තකුත් තියෙනවා. ඒකට මේක ඇහැක් පනවන්න සමුදේ තියෙන කෙනාට ඇහැක් තියෙනවා. ඒ ඇහැතියෙන් ඇහැදුනේ කොහොමද කියලා ওই පැත්තෙන් කතා කරන්න පුළුවන්. බැ මෙතන ඇත්ත ඇති හැටි දකින මනසට අවිද්‍යාව තියෙන කන්නේ ඇහැපැනෙන්නේ. අවිද්‍යාව නැත්තම් ඇහැපැනෙන්නේ නැහැ නේ, දැකීම විතරනේ.
හැබැයි මේ
කියන පැත්තේ නුවණකුත් තියෙන.
ඔව්. වාචය මගේ මෝඩකමට වෙන්නේ නැති මගේ ප්‍රශ්නෙට මට උත්තරේ එන්නේම නැහැ වතර. මොකට හිතන උද්ද වෙන වෙන දේවල්ට යනවා කියලා හිතනවා. මට මගේ මෝඩකම හින්දා වෙන්නේ නැති. මට මේ මං බාර දෙකක් ඇහුවනේ, දෙකක් ස්කූල් තෝට් දෙක ගැන කිව්ලා. ඒ දෙකෙන් කුමක්ද හරි දෙකම හරිද?
ඒ දෙකම මට දාන්න තියෙන්නේ ඒක කම්මස්ස කතා සම්මාදිට්ඨියට අයිති ඒවා. එතකොට කම්මස්ස කතා සම්මාදිට්ඨියේදී කම්පයා කිරීම එච්චර මේ නුවණක්කාර වැඩක් නෙවෙයි. මොකද දෙකම මේ මුලාව මත පනවගත්තු දේවල් කියන පැත්තෙන් තමයි මට කියන්න වෙන්නේ. එතකොට ඒක මේක හරිද මේක හරිද කියන පැත්ත නෙවෙයි.
ඒ බුදුහාමනේ බුදුහාමුදුර තථාගත දේශනාවේ ඒ තථාගත දේශනාවේ උන්වහන්සේ වචනෙන් කියනකොට උන්වහන්සේ අදහස් කරන්න ඇත්තේ ඔයින් කුමක්ද?
ඒ දෙකටම ගැලපෙනවා ඒ මානසික මට්ටමානුව. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ ඇහැක් බාර ගන්න කෙනාට මේ ඇහැ හැදුනේ කොහොමද කියලා කර්මයේ පැත්තෙන් විමසගෙන යනකොට කෙනෙකුට ගන්න පුළුවන් අර ගියාත්මේ චුතිසිතයි ප්‍රතිසන්දිසිතයි අල්ලගෙන මේ ජීවිතේ මනුස්ස ජීවිතයක් හැදෙන්න හේතු ටිකක් හොයලා ඒකට අදාළ කර්මයට තමයි මේ මනුස්ස ඇහැක් හැදෙන්නේ කියන පැත්තෙන් විස්තර කරන්න පුළුවන්. එතකොට
ඒ මට්ටමේදී ඒක හරියි. තව මට්ටමකට කියන්න පුළුවන් මේ දැන් මේ මොහොතේ මං කිව්වේ මං විස්තර කළේ දැන් මේ ඇහැ කියන එක දැකීමේ සිද්ධිය නෑ. දැකීම ගැන කල්පනා කරන්න ගිහිල්ලා මනායතනේ වැඩක් නේ ඔය ඇහක් පනවන එක. ඒතර මනායතනෙන් පනවන්න පෙරයසුරක් ඕන. ඒතර පෙරයසුර කියන්නේ පරණ නිමිත්තක්. පරණ නිමිත්ත කියන එක මේ ජීවිතේ හැදුනා වෙන්නත් පුළුවන් පෙර ජීවිතයක හැදුනා වෙන්නත් පුළුවන්. ඒක අපි දන්නේ නෑ. ඔයලා හරිය ඇහකට අදාළ දෙයි.
මම හිතන්නේ අපි ඒක ටිකක් පැහැදිලි කරලා අපිට ඒක තේරුණා. කෙසේවත් කමන්න අපි ඉතින් ඉස්සරහට යමු. මට හිතෙනවා අපි ඒ පතාගතන් වහන්සේ දේශනා කළපු දේ උන්වහන්සේ දේශනා කළේ සමාලාට එකම අර්ථයක් කියන්න වෙන්නේ නැති. නමුත් සමාලාට අපි අපි අපිට තේරිච්ච දෙයකට ඒක සම්බන්ධ කරලා එයි කිව්වි කියලා අපි හිතනවත් දන්නේ නැහැ. නමුත් දැන් ඔබතුමා පැහැදිලිවම මේ දෙකම සම්බන්ධ කළා. මොකද ඒතර අපි ටික ආරක්ෂිතයි. ඒක හොඳයි. නමුත් අපි ඒක තියාගමු. අපිට තේරුමක් ඇති වෙච්ච දවසට අපිට තේරුම් ගන්න තැනකට. මම වෙන ප්‍රශ්නයකින් යමු වෙනනම් දැන් අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බන්ති ලක්ෂණ වදකීම කියලා කාරණා පහක් තියෙනවානේ. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා පහ ඇති වෙන්නේ ඔන්න කාරණා පහ දන්නේ නැති නිසා නේද? එතකොට තමයි පංච උපදස්කන්ධය ඇති වෙන පැත්තට කාරණා ඇති වෙන්නේ. කාරණා එකට පහක් ගන්න 25ක් විතර තියෙනවා කියනවානේ. එතකොට මට කතා කරන්න ඕනේ මේ නිබ්බත්ති ලක්ෂණේ නොදකීම කියලා අපි කතා කරන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කුමක්ද අපි මේ උත්සාහ කරන්නේ ඒකද කියන කාරණාව කොබලි මහත්මයා ඔබතුමාට මෙහෙම වෙන්න.
ඒකනම් මේ දලුවත් මහත්මයා මට හරියටම මතක නෑ. ඔක මම ළඟකදී බලපු එකක් නෙමෙයි. මකද ඔක දැනුමකින් දෙන්න වෙන උත්තරයක්. නිබ්බත්ති කියන්නේ දැන් අරහත්තරේ ලක්ෂණ නොදන්න කම නිසාම අපි මේකට ප්‍රයත්නක් මෙහෙමයි කියලා දෙන ගතියක් තියෙනවා. අන්න ඒ වගේ එක ටිකක් සියුම් තේරුමක් මගේ යන්තම් තියෙන්නේ. මට ඒක මම හිතන්නේ ඔක මතක තියෙන කල්යාණ මිත්‍රෙක් එක පැහැදිලි කළොත් හොඳයි කියලා. තෙරුවන් සරණයි.
ඒක බොහොම හොඳයි. අපි අහලා බලමු වෙනත් කල්යාණ මිත්‍රකින්. වෙනත් කල්යාණ මිත්‍රෙකුට මිත්‍රියෙකුට ඒ පිළිබඳ මතකයක් තියෙනවද? හොඳයි. චිත්ත මහත්මිය ඔබට මෙහෙම පුළුවන්ද? සමා වෙන්න මම බලාපොරොත්තු වෙන්නේ ඉතින් හැමදේම හරියට ඒ කියලා ඔබතුමිය තමයි ඉතින් අපිට ඊගාවට යම කාලව කළ බල දෙන්න පුළුවන් අපේ කල්යාණ මිතුරු ඒකයි යමුනේ සමා වෙන්න අපහසුතාවයක් පත් කරන.
සෙවන් සමයේ ඇත්තටම ටිකක් කතා කරන්න අපහසුයි. නමුත් අවිද්‍යාවට හේතුව ඇත්තටම අවිද්‍යාව කියන්නේ මොකද්ද කියන එක තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ නැතිකම කියන එක. ඊළඟට අවිද්‍යාවට අනිත් හේතුව තමයි පංච නීවරණ. හරියට දේව පේන්නේ නැත්තේ මේ අපේ පංච නීවරණ නිසා කියන එක. ඒකටත් හේතුවක් තියෙනවා ආදි වශයෙන් අවිද්‍යා සූත්‍රයේ මේ සම්බන්ධව සඳහන් වෙනවා. ඒ ටික තමයි දැනට එකතු කරන්න පුළුවන්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි දලුවත් මහත්තයා. මම මේ සමා වෙන ඉස්සෙල්ලා අත්‍තරම අපහසුතාවයක් වෙනින්ද කතා කරන්න බැරුණේ. මේ මම පොඩි දෙයක් එකතු කරන්නම්. මේ ඊට කලින් මම ඔබතුමාගෙන් මුලින්ම අහන්න පොඩි ජූටි ප්‍රශ්නයක් අහන්නම්. ඔබතුමා දැන් අද මුලින්ම අහපු ප්‍රශ්නේදී මට ප්‍රශ්නේ ගැන පොඩි ප්‍රශ්නයක් ආවා. ඔබතුමා මේ මුලින්ම ඇහුවේ ඇහුවේකේදී මේ අනිත් ආයතනත් ඒ දැන් චක් ආයතන හට ගන්නකොටම කයේ මුළු කයම විඥානය පිහිටනවද වගේ ප්‍රශ්නයක් වගේ ඇහුවා. මට ඒ ප්‍රශ්නෙම පැහැදිලි නැහැ. පොඩ්ඩක් ආයෙත් ඒක කියන්න මේ පොඩ්ඩක් කියන්න පුළන්නේ මොකද්ද ඔබතුමා හරියටම ඇහුවේ කියලා.
අපිට ගොඩාක් වෙනස් කරනවා පසුබසල යන වෙනවා. අපි දැන් ඉන්න තැනින් නිවි හැබැයි ප්‍රශ්න තියෙන්නේ නම්
නෑ. ඒ දැන් ඉන්න තැනටත් එක්ක මම පොඩි දෙයක් මතක කරන්නම්. මට මේක පොඩ්ඩක් කිව්වොත් මම එතකොට මේ මොකද ඔබතුමා මේ ගිය සතියේ කලින් සතියේ දිනාලංකාර සාමින් වහන්සේ මතක කර දෙයක් සම්බන්ධවද ඒක මට තේරුම් ගන්නත් ඕන හින්දා මම ඒක ඇහුවේ.
හොඳයි. නෑ මම ස්වාමීනාසකේ නම් නොකියම ස්වාමීනාසක කෙනෙක්ගේ නම් නොකියම සඳහන් කරන අපිට යම් කිසි තැනකදී අහන්න ලැබෙනවා මේ එක ආයතනයක් ස්පර්ශ කරනකොට කය සවිඥානික වෙනවා කියලා. ඉතින් එතකොට ඒ කය සවිඥානික වෙනවා කියන අර්ථය තේරුම් ගන්න අපි සාකච්ඡාවක නිරතනකොට කිය වෙච්ච අමු කරනවා තමයි ඒ සමගම අනිත් ආයතන සියල්ලමත් හැදෙනවා කියන දේ. එතකොට මට මතක් වුණා මේ සාකච්ඡා මණ්ඩපයේදීම දැන් නම් කියන්න මෙතන ඉන්නේ හින්දා ප්‍රොෆෙසර් කොග්ගලගේ යම් යම් අවස්ථාවල අපිට සඳහන් කරලා තිනවා එහෙම හැදෙනවා කියලා වසන්ත මහත්තයලා මේවා අපිට කිව්සලා කිස්පත් කරලා තියෙනවා. එතකොට මට හිතුණා ආයෙනම් මේක වෙන්න තියෙ කිව්වේ කියලා ඉන්න මම හිතුව මේක අවස්ථා කරගන්න එක පැහැදිලි කරගන්න. එතකොට ඒ අතරතුරම අපිට මේ පොතපතෙන් එදා අපි මාත් සමුසාරච්ච කරන කුත් කල්ලාන මිත්‍රයෝ මේ සාකච්ඡා මල්ලුවිනේ මේ මින් බහැරව මේ පරිසම්ද මාගේ ප්‍රකරණයෙන් පෙන්නුම් කරගමින් මේ පෙන්නුම් කරනවා. එහෙම එක ආයතනයක් ඇති වෙනකොට වෙනත් ආයතනයක් ඇති වෙන්නේ නැහැ. ඒ ආයතනයේ නිරෝධ වීම සමගමයි අනිත් ආයතන ඇති වෙන්නේ කියන කාරණාව ඉතින් ඒක අපි තේරුම් අරගෙන ඉන්න තැන. ඒකට එහෙමනම් කොහොමද අනිද්දේ ඒ කියන්නේ කායක් සංඥාන වෙනවා කියලා කොට එක යම් කිසි ස්පර්ශයක් වුණාම අනිත් ආයතන හැදෙන්නේ කොහොමද? එහෙම වෙන්න පුළුවන්ද කියන දේ තමයි මතු කලේ. නමුත් ඒකට මම හිතන්නේ මට සෑහීමකටපත් වෙන්න පුළුවන් ආකාරය වැඩි දෙකක් මා සිද්ධ වුණා. අසංග මාත්‍ය ඔබතුමාට පුළුවන් ඒක ගැන කතා කරන්න.
හොඳයි. මේ හොඳයි මේ බොම්බින් මේ දලත මාත්‍ය මේ දැන් මට දැන් අනුනේ අර නම් කිව්වට ඉතින් මෙතන ඉන්න අහපු එකක් හින්දා මම කියනවා ඊළඟට කරන් ඉන්වන්සේක සාකච්ඡාවේදී මමත් ඒක ඔයට සමානම ප්‍රශ්නයක් මතු කරා ඔය වගේ අදාළ කොටස මම කතා කරනවා ඒක සම්බන්ධව
මේ මගේ මාත රිප කරේ දිජනනා කමුන්තර නම් නෙමෙයි මේ අපි වෙනම පිකප් කවුරු මෙතන ගෞරව කරන මට මේ කියන සුදසනාවුදුර එතන මම දැන් කටි කිවිඳ කියන සුදසනාවුසගේ දේශනාවක එහෙම මෑතක දේශනාවක එහෙම අදහසක් තිබුණා. අපි කියන්නේ ඒක ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මුළු කාලෙම වැය කරලා අපි වගේ නෙමෙයි බණ භාවනා කරලා මේ ලබා ගන්නව ප්‍රඥාවක් තමයි වචනේට අරගෙන අපිට කියන්නේ. උන්වහන්සේ කියන දේ සත්‍යයක්මයි. නමුත් මේ අපි ගන්නෙ කොතනින්ද? ඒ අරගෙන අපි ඉන්ටර්ප්‍රෙට් කරනකොට අපි මේ පොඩ්ඩක් පටල ගන්නවා. ඒක අදාගෙන තමයි අපි මේ කතා කරන්නේ. වෙයි අපිට අපි කොග්ගල මහත්තය කියන වගේ භාවනා කරු යමු වෙලා මේක තේරුම් ගත්ත දවසට අපිටත් ආහා මේකනේ කිව්වේ කියලා කතාවේ දැන් වහන්සේ ඒ කියපු ස්වාමීන් වහන්සේලා ගැනත් ශ්‍රද්ධාවත ඇති වෙයි. මේ අපේ නොදුනත්ව කම හින්දාම අපි මේ වරදවත් කතා කරන්න තේරුම් ගන්න සමාන
හොඳයි දැන් කතා නැහැ මට ඒ කියන්නේ මේ මම තව ප්‍රශ්නයක් සම්බන්ධවද කියලා තේරුම් ගන්න විතර මම කියවුවේ මේ බොහොම පිටින් කිව්වට මේ හැබැයි මේ දලවත්ත මහත්මයා මගේ අදහස් කියන්නම් මේ දැන් මොන සාමින් වහන්සේ කිව්වත් ඔය දේ වෙනින්නම බුදුහාමුදුරුව අපිට ඔය දිහා බලන්නම පරිනිබ්බාන සූත්‍රයේදී තවත් තැන්වලත් අපිට ඕකටම හරියන්න අපිට උත්තරයක් දීලා තියෙනවා. කවුරු කිව්වත් බුදුහාමුදුරුව ගාව ඉඳලා මම අහගෙන ඇවිල්ලා කිව්වත් අපි මේක ධර්මයේ විනයේ ගලපලා අපිට තේරෙන විදිහට අපි තේරුම් ගන්න ඕන කියන එක කියලා තියෙනවා අපිට ඔය වගේ පැහැදිලි දෙන්නේ නැහැ. ඒතොර සමහර සාමීන් වහන්සේලා හරි තව දැන උගත් ඕන මහත්මයෙ ගිහි පැවිදි ඕන කෙනෙක් කියන දේ අපි ඒක ධර්ම විනයට ගලපලා බලන්න ඕන නැත්නම් ඒ සාමීන් වහන්සේලා පැටල ගන්නත් පැටලෙයිලා තියෙනත් පුළුවන් රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි නම් මේ සූත්‍ර ගැන කියනකොට එහෙම වෙන්න පුළුවන් කියලා මම නම් තදේටම විශ්වාස කරනවා. මොකද මම මේ සමහර සාමීන් වහන්සේලා කියන ඒවා සූත්‍ර කියෙව්වම මම තේරුම් අරගෙන තියෙනවා ඒ සූත්‍රීට වඩා වෙනස් බොහෝ තැන් තියෙනවා. ඒතර ඒ සාමීන් වහන්සේ සම්පූර්ණයෙන් වෙනස් පැත්තක් හයිලයිට් කරන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සාමීන් වහන්සේ එක වචනෙට හරවනකොට ඒ අදාළ ඒ සාමීන් වහන්සේට කියන්න ඕන දේ නොවෙන්න පුළුවන් කියවෙන්නේ. එහෙම අදහසක් තියෙනවා. ඒකම මම මේ කොග්ගලි මහත්තයා තිනින්ද මම කොඩක් මතු කරනම් ඔය පුරාණ කර්මයයි අසහදිත් එකයි ඔය සම්බන්ධව තියෙන එක සූත්‍රයක මේ එක සූත්‍රයක් කියන්නේ මේක තියෙනවා මේ මහා හත්තිපදෝපන සූත්‍රයේ මම අදාළ තැනම කියන්න ඇවැත්නි ආධ්‍යාත්මික වූ චක්සු ප්‍රසාදය නොබුනේ මේ සමායන මේක පොඩ්ඩක් දිගයි ඡේදයෙන් මම කියවන්නම් චක්සු ප්‍රසාදය නොබුනේ වේද බාහිර රූප අරමුණු අසහමුවට නොපැමිණියේ වේද ඊට අනුකූල වූ මෙනෙහි කිරීම නොවේද ඒතා ඊට අනුරූප විඥාන කොට්ටාශයගේ පහළ වීම නොවේ ඊට පස්සේ කියනවා ඇවැති ආධ්‍යාත්මික චක්සු ප්‍රසාදය නොබුදිනේ වේද බාහිර රූපයෝ ඉදිරියට පැමිණෙද්ද ඊට අනුකූල මෙනෙහි කිරීම නැත්තේ වේද ඒතා ඊට අනුරූප විඥාන කොට්ටාශයගේ පහළ වීම නොවේ ඊට පස්සේ කියනවා ආයතනි අමින් අධ්‍යාත්මික ඇස නොබිනේද චක්ෂුසාර නොබිනේද බාහිර රූපය සමුවට පැමිණි ඊට අනුකූල මෙහි කිරීම වෙයිද ඒදා කීට අනුරූප වූ විඥාන කොට්ටාශාගේ පහළ වීම වෙයි ඒ චක්ෂු විඥානේ සමග ඇති වූ රූපයක් වේද එය රූප උපාදාන ස්කන්ධයේ ඇතුළත් වේ ඒ චක්ෂු විඥානේ සමග ඇති වූ යම් වේදනාවක්ද ඒ වේදනා උපාදාන ස්කන්ධයේ ඇතුළත් වේ ඒ චක්ෂු විඥානේ සමග ඇති වූ යම් සංඥාවක් වේද ඒ සංඥා උපාදානස්කන්ධය ඇතුළත් වේ. ඒ චක්ෂු විඥානේ සමග ඇති වූ යම් සංස්කාරයෝ වේද ඔවුහු සංස්කාර උපාදානස්කන්ධය ඇතුළත් වේ. ඒ චක්ෂු විඥානේ සමග ඇති වූ යම් විඥානයක් වේද ඒ විඥාන උපාදානස්කන්ධය ඇතුළත් වේ. ඔවුහු මෙසේ දකි. මෙසේ පංච උපාදානස්කන්ධයන්ගේ සංග්‍රහය එක් වීම රැස්වීම වෙයි කියයි. බාගෙන් තුන් වහන්සේ මේ විසින්ද මේ වදාන ලද්දේම යමෙක් පටිච්ච සමුප්පාදය දකිනම් හෙතෙම ධර්මය දකි. යමෙක් ධර්මය දකිනම් හෙතෙම පටිච්ච සමුප්පාදය දකි යනුවෙනි. මෙසේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයෝ වෙද්ද. ඔවුහු ප්‍රත්‍යෙන් උපන්නාහු වෙති. මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයන් කෙරෙහි යම් කැමැත්තක් වේද, යම් ඇල්මක් වේද, යම් අනුකූල බවක් වේද, යම් බලවත් ඇල්මක් වේද, එය දුක් ඉපදවීමේ හේතුවයි. මේ පස්වැදෑරුම් උපාදානස්කන්ධයක් කෙරෙහි තණ්හාවගේ යම් දුරවීමක් වේද, තණ්හාවගේ යම් නැතිකිරීමක් වේද, එය දුක නැතිකිරීමයි. ඇවැත්නි මෙපමණකින්ද භික්ෂුව විසින් බොහෝ සෙයින් බුද්ධානුශාසනය කරන්නක් වේ. එතකොට මම තේරුම් අරගෙන ඉද්දී මට දැනට තේරෙන විදිහට ඔතන අර හැකියන එක මේ පිළිබඳව නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. يعني දැන් ඔතන සලායත නිරෝධය හරි එහෙම සම්බන්ධ ඒ කතා කරනවා නම් එතන ඔය කතා කරන්නේ මම තේරුම් අරගෙන ඉද්දී ඔය අපිට ඔය මතු කරන්න යන මේ ඇහැ කියන ආයතනය කියන එක අර අවිද්‍යාවෙන් ඇතුලේ පස්සේ හදා ගන්න මේ පංච උපාදානස්කන්ධයට ඇලෙන. එහෙම නැත්නම් අර අපි කලිනුතෝ කතා කරලා දෙනවා අර විපල්ලාස කරගන්න ඔන්න ඔතන තියෙන ප්‍රශ්නයක් ගැන මිසක් මේ බාහිර මේ අධ්‍යා චක්ක ආයතනය කියන එක පිළිබඳව නෙවෙයි කියලා මට නම් හිතෙන්නේ. තිරුවන් සරණයි මන් දන්නේ මං කිව්ව එක මතු කරලා මේ පැහැදිලි වුණාද කියලා.
තිරුවන් සරණයි.
පොකුලක මහත්මයාට එතුමාගේ පණිවිඩය තේරුණාද මම?
ඔව්
හරි මේ
ඔකේ අපේ දීර්ඝ සාකච්ඡා ටිකක් තියෙනවා. ඔය මං ඇත්තටම මගේ හතරවෙනි පොත තියෙන්නේ තජ්ජෝ සමන්නාහරෝ කියලා මහා අත්තිපදෝපම සූත්‍රය ඇසුරෙන්. ඉතින් මං එතුමට මං ආරාධනා කරනවා කැමතිනම් ඒක ටිකක් කියවලා බලන්න. ඔය ඒ ඇස නොබිඳී පවතින එක, රූපය ආපාතනේ වෙන එක, ඊළඟට තජ්ජෝ සමන්නාහරෝ, ඊළඟට විඥානේ පහළ වෙන සිද්ධිය අපි බොහොම දීර්ඝව සාකච්ඡා කරනවා. ඉතින් ඒකේ මගේ අදහස් මන් තේරුම් ගත්ත විදිහට එතන තියෙනවා. අර කිව්වා වගේ කවුරුවත් කිව්ව පළියට පිළිගන්න එපා කියන එකට නම් මං 100%ක්ම එකඟ වෙනවා. දැන් මං හැමතිස්සම කියන්නේ මං කිව්වා කියලා නම් කොහෙත්ම ගන්න එපා. ඒ වගේම මමත් ඔය ඔබතුමා ඉන්න මට්ටමේමයි. අපි ගරු කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. ගරු කිරීම වෙනම එකක්. හැබැයි ධර්මය සෙවීම තුළදී අපි ධර්ම කරුණට මුල් තැන දීලා පුළුවන් මට්ටමින් ත්‍රිපිටකය එක්ක සංසන්දනය කරලා ඒවත් එක්ක ගලපලා හොයන එක තමයි හොඳම දේ කියන එක. ඒ එතුමා අන්තිමට කියපු ඒ සූත්‍රයේ ඒ හරි වැදගත් තැනක්. මොකද චක්කු විඥාණයෙන් පස්සේ මේ විඥානේ පහළ වුණාට පස්සේ තමයි මේ ස්කන්ධ පහ ගැන කතා කරන්න පුළුවන්. ඉතින් ඒ විඥානේ පහළ වෙන්නේ කොහොමද කියලා පැත්තක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒක බුදු කෙනෙක් විතරයි පෙන්වන්නේ. මොකද අපි ඉන්නේ පස්සේ සිදු වුණාට පස්සේ එතන ඉඳන් කතා කරන ටිකේ තමයි මේ හැම මතයක්ම තියෙන්නේ. මේක පැහැදිලිව තියෙනවා අර 62ක් දෘෂ්ටි ගැන විස්තර කරපු ඒ බ්‍රහ්මජාල සූත්‍රෙදි පස්ස කොටස කියලා වෙනමම කොටසක් තියෙනවා. අන්න ඒකේ ඔක පැහැදිලි කරනවා මේකත් ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්. මේකත් ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් තදපි පස්ස පච්චයෝ කියලා. හැබැයි මේ බුදුහාමුදුරුව මේ ගොඩාක් සූත්‍රවල පෙන්නනවා මේ පස්සේ ඇති උනේ මෙන්න මෙහෙමනේ. පස්ස සමුදයක් තියෙනවා, පස්ස නිරෝධයක් තියෙනවා කියලා පැත්තක්. ඒ පැත්ත පෙන්වන්න තමයි මම දකින්නේ ඔන්න ඔය කියපු කරුණු ටික. හරි වැදගත් සූත්‍රයේ මේ මහා අත්තිපදෝපම සූත්‍රේ. මොකද ඒකේ ස්කන්ධ පහත් වෙනම විස්තර කරනවා. මේ විඥානේ පහළ වෙන්නේ මෙන්න මේවා තිබුණොත් නේ කියන එකත්. මේ එක කරුණක් හරි නැති වුණොත් ඕකට උපදින්න බෑ කියන පටිච්චසමුප්පන්න පැත්තකුත් පෙන්නවා. අර මම කිවි ඉමස්මින් සති ඉදන් නොති, ඉමස්මින් අසති ඉදන් නොහොති. හැබැයි අපි ඔය ඉදන් නොහොති පැත්ත කල්පනා කරන්නේ නැහැ. මේ සමුදයක් නේ කිව්වේ කියන පැත්ත කල්පනා කරන්නේ නැහැ. ඒත් මම එතනත් ආරාධනා කරනවා මදුපිණ්ඩික සූත්‍රයේ කියන චක්කුංච පටිච්ච රූපේ චොප්පජ්ජති චක්කු විඥානං එක විතරක් නෙවෙයි. එතනින් පස්සේ තියෙන චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති මෙන්න මෙහෙම සිද්ධි ටිකක් වෙනවා. චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති මෙන්න මෙහෙම කතාවකුත් තියෙනවා කියන සිද්ධියත් එක්ක ගලපලා බලන්න කියලා මේකේ බොහොම සියුම් පැත්තක් දකින්න පුළුවන් කියලා. තෙරුවන් සරණයි. මේක අවශ්‍ය නම් මගේ මේ ඓතජ්‍යෝ සමන්නාහරෝ පොතේ ලින්ක් එකක් මට දාන්න පුළුවන්, ඩවුන්ලෝඩ් කරගන්න කැමති නන්දලුවත් මහත්තයා එකඟ වෙනවා නම්. තෙරුවන් සරණයි.
ඔව් හසංග මහත්මයා ඔබතුමාට පුළුවන් දේ ඔස්සේ තවදුරටත් පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඔබතුමා හොඳ කාරණාවක් මතු කරේ ඒක ඔබලගේ මහත්මයා කියපු දේ සමග
තේරුම් ගන්න දරුවෝ තමයි ඇත්තම කිව්වොත් මමත් ඔය කරුණු ගොඩක් තේරුම් ගන්න උත්සාහ කරනවා ඒක කියවල බලලා ඉතින් ඒක මගේ වචනණින් මට කියා ගන්න ඒ හැකියාවක් නැහැ ඉතින් ඒක හින්දා මට එහෙම ගොඩක් දැන් මෙහෙම යම් අදහසක් තියෙනවා දැනට තියෙන අදහසක් තියෙනවා ඒක වෙනස් වෙන්න පුළුවන් මොකද ඒ කරුණු දැනගන්නකොට දැනුම එනකොට ඒ නැත්තම් භාවනා කරලා හරි මොන හරි අත්දැකීමකට ඒ වෙනස් වෙන්න පුළුවන් ඒක හින්දා එහෙම මට ලොකු කියන්නේ එහෙම හැකියාවක් නැහැ සමා වෙන දරුවෝ මහත මට ඉතින් එහෙම මොන හරි විතරාවොත් මම ඒක
අතුකරන්නම් අවස්ථාව ලැබුණා. ආ ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ මම හැමදාම කියන්නේ මේ සාකච්ඡාවන් මන්දනේ යම් මම හිතනවාද කියලා අපි විවිධ අදහස් කතා කරනවා මොකද්ද මේක කියලා. මේ සාකච්ඡාවන් ධර්ම සාකච්ඡානේ ධර්ම දේශනාවන් නෙවෙයි ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන නිසා අපිට මේක අවස්ථාවක් තමයි දෙන්නේ මනස තමයි තියෙන දේවල් නිරවුල් කරගන්න තමාම කතා කිරීම තුළින් එහෙම නැත්නම් කතා නොකරන බොහෝ අය ඉන්නවා මෙතන ඒ අයට තමගේ භාවනාවත් තුළින් හෝ මේ ගැන කිත්තලා කල්පනා කරලා බලන්න අවස්ථාවක් තමයි දෙන්නේ මම හිතන්නේ ඒ නිසා මේ වන්නු කතාවන් වටිනවා කියලා මම නම් හිතනවා පටලවනවා කියලාත් යම් කිසි කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම පැටලලක් වගේ හිතුනොත් ඒ ගැන සමා වෙන්න ඉතින් මේ මතුවෙච්ච කාරණාව පිළිබඳව සංගමත විශේෂයෙන් මතු කරපු කාරණාව පිළිබඳව තවත් කල්‍යාණ මිත්‍රයෙකුට තියෙනවා නම් අදහසක් හෝ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන් වසන්ත මහත්මයාට තේරුණාද ඒ කියපු කාරණාව මොකක්ද ඒ කියපු කාරණාව කියලා පොඩ්ඩක් ඔබතුමාට තේරිච්ච විදිහට ඒක පොඩ්ඩක් අපිට සමලයිස් කරලා කියන්න
කපුගලත් මහත්මයා දැන් මේ සුත්කලගේ මහත්මයා අවසාන කිව්වේද හතංග මහත්මයා කිව්වේද මට හතංග මහත්මයා කතා කරනකොට පොඩ්ඩක් විතර කියන්න වුණා මට
ඉස්සෙල්ලා කතා කරන්න සුත් සම්බන්ධ කරලා ඔයගොල්ලෝ වාදේ කතා කරේ දෙන්නම එකම දෙ එකම සූත්‍රයෙන් කතා කළේ ඒකෙන් කියපු කාරණා පිළිබඳව අදහසක් තියෙනවද
අදහස් නම් ඉතින් තියෙනවා දරවතුමාගේ ඉතින් මේ ඉතින් අපේ ඉස්සර ගොඩක් ඉතින් ගොඩක් කියන්න තරම් කියම නැහැ ඉතින් ප්‍රශ්නයක් අහුවත් චෝදන උත්තර කියන්න පුළුවන් හැබැයි ඉතින් ඔය ඉතින් කියන්නේ දීර්ඝවසෙන් කියවන්න දන්නේ නැහැ. ඉතින් ඉතන මට ප්‍රශ්නේ මේ මට මේ වගේ
නැහැ. මේ නිකන් තමයි කල්යාණ මිත්‍රෝ මේ මන්ද හොඳයි කමන්නේ. කල්යාණ මිත්‍රෝ මේ සාකච්ඡාවට ඇක්ටිව්ලි එන්ගේජ් වෙන්න කියලා මම ආර්දනා කරනවා. ඇක්චුලි කියන්නේ මේ මන්දනේ මම නම් උත්සාහ කරනවා මේ කියන්නේ මේකේ අපි ඉඳලා කතා කරනවා. මේ අපි භාවනා කරන දේවල් වලින්, අපි කියවන දේවල් වලින්, ආන දේවල් වලින් එතකොට අපිට ඒ ඔස්සේම මේක පැහැදිලි කරගන්න හරි යන්න පුළුවන්. අපි මේ අපි නිකන් එහෙම මේ මම හිතා මම අපි හිතන් ඉන්න දේ නිකන් කියලා දාලා වැඩකුත් නැහැ කියන්න ඕනේ තේක නේද? ඒ නිසා මේක එන්ගේජ් වෙලාම ඉඳලා කතා කරනවා නම් අර නිකන් මම හිතනවා ලස්සන දෙයයි කියලා.
නේ දවල්තුමාට ඇත්තටි හොඳයි සාකච්ඡාවේ හොරක් දේවල් ඉගෙන ගන්නවා, දන්න දේවල් මත වෙලා තවදත් බලනවා, පුත්පත් කියවනවා, අරම කරනවා. නමුත් ඉතින් ඒක ස්වාමින් වහන්සේලාගේ ධර්ම දේශනා අපි අහනවනේ. අපි තිසරණයේ පිහිටනවා නම් හරියට තිසරණයේ කියන්නේ බුදුරජාන් වහන්සේගේ අවබෝධයයි ධර්මයේ තියෙන ධර්මයයි සංඝයාගේ තියෙන ටික. ඔය තුනට ගලපනවා නම්, ඒ කියන්නේ පටිසමුපාදයට ගලප බලනවා නම් දැන් හැම දේශනාවක්ම හැම ස්වාමීන් වහන්සේගේ දේශනා කරන අපිට එතකොට සමහර ස්වාමීන් වහන්සේලා කියන දේවල් හරිද වැරදිද දෙකම අපිටම තේරෙනවා. දැන් අපි දන්නවා එක ස්වාමීන් වහන්සේගේ දැන් හැමතැනම ලෝකෙම කී කියනවානේ දැන් අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා අර ඡායන ප්‍රශ්නේ ඉතින් ඒවා අපි දන්නවා. ඒ නමුත් එහෙම දන්නවයි කියලා ඒ ස්වාමීන් වහන්සේ සිවුර ඇතුළේ ඉන්නේ කවුද කියන එක ප්‍රශ්නයක් නෑ. අපි ඉතින් ඒක අහලා උන්වහන්සේ ඉතින් අපිට කරන්න දෙයක් නෑ. ඉතින් ඒ වගේ අපි
මට ඕනේ ඒ වගේ ඒක හොඳයි. ඒක තමයි දැන් ඉඳලා අපි අද කතා කරන්න ගත්තේ මම හිතන්නේ සත්‍යක ධර්මදේශක කතා කරන අයට විසින් ගත හැකි ඉතාමත්ම අගනාම මාතෘකාවක් සලායතන. සලායතන සම්පූර්ණ ඇතුළතීම ගැන මම හිතන්නේ සලායතන අවබෝධය ගැන අවබෝධ කරගත්ත කෙනාට සත්‍ය අවබෝධ වෙනවා කියන එක බොහෝ තැන්වල කියවලා තියෙනවා. ඒ නිසා මේක අපි පොත්පත් වලින් අහලා අපි භාවනා කරලා සත්‍යගත ධර්මයේ දේශනා කරන අනිත් අය විවිධ කියපු දේවල් අහලා මේක සෙට් එක මොළුවට දාලා අපේ ඔළුවෙන් අපිම මේක හදාගන්න තමයි මම හැදුවේ. මට මේ ඒ හින්දා මේ විශේෂයෙන්ම අපි දැන් නිකන්
හරි වගේ දෙකක් තියෙනකොට මොකද්ද හරි එක වගේ තේරුම් ගන්න තමයි කතා කරන්නේ. ඒ නිසා ඉතින් මම හිතනවා අද මේ සාකච්ඡාවෙන් අපි සලායතන පිළිබඳව විශේෂයෙන්ම මට තිබුණ ගැටලුව තමයි මම මුලින්ම අතු කරපු ප්‍රශ්නේ. ඒ පිළිබඳව කිසියම් පැහැදිලි අදහසක් වගේ ලැබුණා දැන්. ඒ නිසා මම හිතනවා අපිට සාකච්ඡාවේ අවසානයකට ළඟා වෙන්න පුළුවන් කල්ලාන මිතුරුන්ට වෙන අදහස් ප්‍රශ්න නැත්නම්. ඒ වගේම මම තව කාරණා මතු කරලා සල්ලි කල්ලාන මිතුරුන්ට ඒක පිළිබඳව වැඩි අදහසක් තිබුණ නැහැ කියන ඔයලා බලන්න කියලා ආරාධනා කරනවා. නිබ්බත්ති ලක්ෂණ කියන්නේ කොමක්ද කියලා මේ නිබ්බත්ති ලක්ෂණ නොදකීම තමයි මේ පංච උපාදානස්කන්ධය ඇති වෙන කාරණා එක් කාරණාවක්. කාරණා පහෙන් අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බත්ති ලක්ෂණ කියන්නේ. ඉතින් ඒ කියන්නේ යම් කිසි කොටසක් මට කියන්න පුළුවන්. නමුත් මම කල්යන මිත්‍රන් සාධාරණ කරනවා හොයලා බලන්න, හොයලා බලලා විලක් දෙයක් ගැන කතා කරන්න පුළුවන්. මොකද අපි දැනගන්න ඕනේ පංච උපාදාන ස්කන්ධයත් මේ ආයතන කියන දේවල් නිසා. හොඳයි, කල්යන මිත්‍රන් වෙන අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්.
තේරුම් ගන්න දැනුත් මහත්මයා දන්නා වගේ කියන්න හදනවනේ මේ මේකම තමයි අවිද්‍යාව කියන්නේ. දැන් බලන්න අපි කී දෙනෙක් කී විදිය සංස්කරණයෙන් හදපොද අපි මේ එළියට දාන්නේ කියලා. අවිද්‍යාව කියන්නේ මේකටමයි කියලා අපි තේරුම් ගන්න ඕන. හරි දේ දන්නේ නැති තාක්කල් අපි සංස්කරණයක පැටලෙනවා. ඉතින්
ඒකට සමාන චිත්තමාත්මී හිතන්න චිත්තක නිදන් මේ ඒකට හිතන්නකෝ මේ කාලීන ධර්ම සාකච්ඡා කියලා තියෙනවනේ. බුදුහාමුදුරුවෝ විසින් නේද එහෙම කන්නේ කියලා. ඒතර අපි හිතන අද කාලේ නෙමෙයි එදා කාලේ පවා යම් යම් සංගයන වාසලකද සාකච්ඡා කරගෙන ඉන්න ධර්මයේ. ඒතර මේ ඒ හැම කටකින්ම හැම තැනකම කියවෙන්නේ අල්ටිමේට් ෆයිනල් ට්‍රූත්. ඒ සාකච්ඡාවල.
ඒක අපි දකින්න ඕනේ කියලා. අපි තුලින්
දකින්න. මම හිතන්නේ එහෙම අල්ටිමේට් ෆයිනල් ට්‍රූත් කතා කරනවා කියලා. ඒ අය ඒ තත්ත්වෙ මම මේ මාවත යන උත්සාහ කරන කෙනා කෙනෙක්. ඒ නිසා මට මෙන්න මේ මගේ මට මම අපි මේ සාරිපුත්තහමඳු මෙන්න මෙහෙම එකක් කිව්වා. එහෙම නැත්නම් බුදුහාමඳු මෙහෙම එකක් කිව්වා. මට ඒක තේරුන්නේ නැහැ කියලා එහෙම කතා කරනවා. ඒතර මට මේක තේරුනේ මෙන්න මේ විදිහටයි කියලා කතා කරනවා. ඒතර ඒවා එකක්වත් පූර්ණ සත්‍ය නෙවෙයි. නමුත් ඒ සියල්ලම සංස්කාර තමයි. ඒ නමුත් ඒ සංස්කාරයන් ඔස්සේනේ අපි මොකද ඒ ප්‍රඥාවක කරා ගෙනියන්නේ. ඒ වගේ දෙයක්. ඒතර ඒතර මම හිතන්නේ මෙතන මේ වගේ අපි කරන සාකච්ඡාවල් අර බලන්න සත්‍යයකට ලක්වෙන්නේ නැහැ මං හිතන්නේ. අඩුක් සිරුක ලක්වෙද නැහැ කියන එක මං
හිතන්නේ. නෑ. කිසිම අඩුක් සිරුවක් නැහැ. ඒකම තමයි කියන්නේ එදා ස්වාමීන් වහන්සේලා ඒ ගැන එහෙම හිතුවනම් අද අපි කතා කරන්නේ මේ විදිහටමයි. ඉතින් ඒකම තමයි තේරුම් ගන්න ඕනේ. මං හිතන්නේ අර හසංග මහත්මයා අපිට ඉදිරිපත් කළ සූත්‍රය ඉතාම හොඳයි. මම හිතනවා අපිට දැනුම තේරුම තියෙන තව කල්යාණ මිත්‍රත් එකතු වෙලා ඒ සූත්‍රයේ තේරුම් ගැනීම උත්සාහය කියතුනොත් හොඳයි කියලා. මේක තේරෙන්නේ නැති නිසාම තමයි මේ ප්‍රශ්න. ඒකම තමයි ඉතින් අපි තේරුම් ගන්න ඕනේ. තේරුනොත් හරියට ප්‍රශ්න නැහැ ඉතින්. බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකනේ මේ දුකක් නේ අපිට. ඒක තේරෙන්නේ නැහැ ඉතින් හරි දුකයි මේක. ඉතින් ඕකම තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් සූත්‍රවලින්මයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් බොහොම කරුණාවෙන් අපි මේ දේවල් තේරුම් ගැනීම උත්සාහකම යෙදෙන එකයි කරන්න තියෙන්නේ කියලා හිතෙන්නේ. ඒ නිසාම තමයි බොහොම කරුණාවෙන් මේ මහාත්‍ය පදෝපම සූත්‍රයත් අපි සාකච්ඡාවකට අරගෙන තේරුම් ගන්න උත්සාහ කරමු කියලා යෝජනා වශයෙන් කරන්න හිතුනේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි චිත්‍රමාත්මේ. ඔබතුමේ හැමදාමත් මිතාමත්ම කරුණාවන්ත ඒවා අපි කියන දේවල් මුලින් අහගෙන අපිට බොහෝ උපදෙස් දෙනවා. අනික වාදයක් කියන්නේ ඒකට මේ සාකච්ඡා මණ්ඩපයේ තියෙනා නිකන් මොකද්ද ස්තම්භකේ වගේ එකකින් තමයි චිත්‍ර මහත්මේ අපි වැඩනකොට නැගිට අපි කියන සර වචනත් අහගෙන ඉස්සරහට අපි අදගෙන යනවා බොහොම පිං මේ. ඉතින් මම මේ සාකච්ඡා නිම කරන්න ගෞරවයෙන් ආරාධනා කරනවා මේ කොබලගේ මහත්මයාට. විනාඩි 10ක් තියෙනවා මේ කාරණාවන් අපිට ඉස්මතු වෙන විදිහට අද මේ සාකච්ඡාවේ අපිට සතුටින් යන්න පුළුවන් විදිහට යමක් මටත් තේරුණා කියලා හිතාගෙන යන්න පුළුවන් කාරණාව විදිහට මේ තුලම ඉඳලා අපිට යමක් කියලා දෙන්න සලායතන සම්බන්ධවම අද මම තව ප්‍රයත්න භාවනා කරන්න යනවා නම් මට යොදා ගන්න පුළුවන් යමක් අරගෙන යන්න. තෙරුවන් සරණයි.
දලොත් මාතය කොග්ගලගේ මාතයට යන කලින් මම පොඩි බොහොම චූටි දෙයක් මේ කියන්නම් මේ
වෙලා තිනවා කතා කරනවා.
මේක මේ ඇත්තට මේ එකක් තමයි අපි මේ දැන් අපි ජිනාලංකර ස්වාමීන් වහන්සේත් සමග කරන සාකච්ඡාවල ඒවත් හිතලා එහෙම හිත ඒ දහම් කරුණු හිතලා ඔහම යනකොට මට මේ මේ සති වෙච්ච චූටි අත්දැකීමක් කියන්න මම ඇත්තට දැන් මේ මං හිතන්නේ සඳුදා හෝ අඟහරුවාදා මේ ඇත්තට මේ මේ ට්‍රේන් එක යනකොට ෂීට් එකේ වාඩිලා ඉන්නකොට මට හිතුවම තැනක දෙන්නේ කතා කරනවා එහෙම නෑ. ඒ කියන්නේ ඇත්තට මම වඩනට පස්සේ තමයි මේ එක්කෙනෙක් වාඩිලා හිටියා. ඊට පස්සේ ආ හඳුරන එක්කෙනෙක් මං හිතන්නේ ආවා. මේ දෙන්න කතා කරන්න ගත්තා. මේ දෙන්න කතා කරේ ඉන්දියාවේ මොකක් හරි භාෂාවකින්. මට කිසිම දෙයක් තේරුන්නේ නැහැ. හැබැයි තේරුන්නේ නැතුණාට දැන් මට මේ ශබ්දය ඇහෙනවා. මගේ කනට වැදිනවා. කනට වැදිලා මගේ සෝත විඥාණය හැදෙනවා. හැදුනට මට කිසිම දෙයක් ගන්න බැහැ. මොකද මේ අර වචනවලට මේ වචනවල කිසිම අර්ථයක් නැහැ. මොකද මම මේ භාෂාව කුරුදු කරලා නැහැ. ඒ නිසා මේ වචනවලට මම සංඥාවක් දාලා නැහැ. එතකොට මට නිකන් ඒක කනේ වැදිලා ගියා. කනේ වැදිලා ගියා. ඕනනම් මට මම මේ එදා මේ ඊට කලින් මේ කතා කරපු දේවලුත් හිත ඔළුවේ තියෙනවා. ඉන්ද මොකද දැන් සමහර වෙලාවට මේ කරුණු මත වෙනවනේ. මම දැන් මේක අද මෙතෙන්ට 100%ම ගැලවෙනවාද කියලා මම සමාලාට කරුණු මත ගන්න සමාලාට මේ එළිය කිසිම දෙයක් නැහැ කියලා වගේ දේකුත් කියනවනේ. ඒතර එළිය කිසිම දෙයක් නැහැ. ඔක්කොම ඉතින් හදා ගන්නවා කියලා. එතෙන් එතකොට දැන් මට ඒ වෙලාවේ ඔළුවට ආව දැන් මේ ඕවත් මේ අහපුවා කතා කරපුවත් ඔළුවේ වැඩ කරන ගමන් මේ හිටින්න මේ අත්දැකීමෙන් මට හිතුනේ දැන් මට කිසිම දෙයක් කියන්නේ ඒකෙන් මේ මට මේකට මේ දෙයක් දාලා මේ දෙන්න රස කෑම ගැන කතා කරා නම් මම ඊට පස්සේ කොහෙද යන්නේ එහෙම නැත්නම් බලු ෆිල්ම් එක ගැන කතා කරනම් කොහෙද යන්නේ ඒ මොකුත් දැන් මට එන්නේ නැහැ මොකද මේ process එක යන්නේ නැහැ මට අරකට මේ සංඥා දාගන්න බෑ මම ඉගෙන ගත්තේ ඒක මොකද මේ වචන මම දන්නේ නැහැ ඒකේ මොකුත්ම ගන්න බෑ එතකොට නියං එක කනේ වැදිලා ගියා හැබැයි ඕන්නම් මේ මට එකම දේ කරගන්න පුළුවන් කම තිබුණා ඕනනම් මේ මෙතන කණක් ඇහිලින් නැහැ මේ කට්ටිය කතා කරනවා කියලා ඒක නත් තරහක් ඇති කරගන්න පුළුවන් ඒක තේරෙන්නේ නැතුව එතකොට ඒ මොකුත් නැතුව මට දැන් සද්දයක් ඇහුණා මේක නේද මේ දැන් මේකේ මන් සංඥා කාලේ මේක පුරුදු කරලා නැහැනේ මේකින්ද එතනින් එහාට මේකට තරහින් යන්නවත් ඒකට ඇලෙන්නවත් නැතුව යන්න පුළුවන් කමක් තිබුණා ඒ අවස්ථාවේ ඉතින් ඒක නිකන් ඒ වෙලාවේ පොඩි නිකන් අත්දැකීමක් මට ඉතින් අද ඒකට පොඩ්ඩක් හරි සම්බන්ධයෙන් තමයි අතු කරන්න හිතුණා තේරුවන් සන්න
සාදු පෙරවන් සන්නයි මට අනිවාර්යෙන් විශ්වාසයි කොග්ගලගේ මහත්මයාට ඒකට යමක් කියන්න තියෙනවා කියලා ඉතින් එහාට ගිය තැනකින් එතුමා යම් යම් දේවල් අපිට මතු කරලා තිනවා හොඳයි නිලන්ති මහත්මිය මට යන්තොනේ මතයක් තියෙනවා ස්කයිප් එක ඔන් කරන්න හදුවා කියලා මම කතා කරනකොට මම හිතන්නේ කොග්ගලගේ මහත්මයා ගණිසලා ඔක්සිම ජොමෙන්න හරිද මම කිව්වා
පෙරවන් සන්නවත් මහත්මයා මම කියන්නේ ඇති මහත්මයාට චුට්ටි දැනුමක් තියෙනවා නිබ්බන්ති ලක්ෂණය ගැන චුට්ටක් කියලා දෙන්න කියලා මහත්මයාට යෝජනාවක් කරන්න ගියා මම
නෑ මේ චුට්ටි දැනුමක් නෙමෙයි මේ පොතපතේ දේවල් නෙමෙයි මේ අපි ඒක උදාන තව විනාඩි 5ක් තියෙන හින්දා ඒක ටිකක් දිගට යනවා ඒක ගත්තොත් දැන් ආයිසරයක් ඒක අපි මේ ඔය කතා කරන දවස් ඉදිරි කිව්වාගෙන හින්දා අනික් කල්ලාන මිතුරුන්ට එතකොට පොඩ්ඩක් බලාගන්නත් තේයි මමත් එතකොට ඒ කාරණාව තිස්මතු කරලා අපි ගැන කතා කරමු අනේ බොහොම පින් නැති මාත්මේ අපි ලබන සුමාන දී ගැන කතා කරමු ඒ ටිකක් දැන් කියන්නේ තව විනාඩි 15ක් තියයි නේ
හොඳයි මහත්මයා
අපි කොග්ගලගේ මහත්මයා දෙමු එහෙනම්
හොඳයි තෙරුවන් සරණයි මේ ආයතන ගැන බලද්දී අපි කතා කරපු දේවල් වල මේ දැන් ඇහැ වැඩ කරනකොට කොහොමද නෑ කියන්නේ දැකීම සිද්ධ වෙනකොට ඇහක් බාහිර රූපයක් පැනවීම සද්දයක් ඇහෙනකොට කනක් ශබ්දයක් පැනවීම අපි නම් හිතන්නේ මේ හසංග මහත්තයා අපිට බොහොම පුරුදු උපමාවක් ගත්ත මේ අර වෙන භාෂාවකින් කතා කරනකොට මේකට තේරුමක් දෙන්න බැහැ නේද කියන එක අපිට බැරි වෙලාවක් සිංහලෙන් හරි අපි දන්න භාෂාවකින් හරි ඇහුනොත් අපේ හිත වැඩ කරන හැටි ඒ නොදන්න දෙයක් ඇහුනහම හිත වැඩ කරන හැටි ඒ කියන්නේ අපි දැනගන්න දේවල් වල වෙනසක් තියනවා නේද ඇහෙන්නේ ශබ්ද විතරයි එතකොට එතන තේරුම් ගන්න පුළුවන් මේ කනට දෙන්න පුළුවන් ශබ්ද සංඥාව විතරයි එතනින් එහාට මොකුත් දෙන්න බෑ ඊටු විස්තර ටික ඔක්කොම දාන්නේ අපේ පෙර ඇසුර නැත්තම් පෙර අධ්‍යක්ීම් අනුව. ඒකට ඒවා ඉතුරු කරගෙන නේද අපි මේ ලෝකයක් හදන්නේ. දැන් මෙතන මෙහෙම හිතන්නත් පුළුවන්. දැන් මේකේ අපි ගොඩක් කතා කරපු හින්දා තව ටිකක් සියුම් කරුණකුත් මම මතක් කරන්නම්. දැන් අපි ශබ්දය නිසා රූප හදන එක හොඳට සමහර විට අපිට එකපාරට පේන්නේ නැහැ. දැන් අපිට හිතෙන්නේ මේ ශබ්දේ මේ භාෂාව දන්නවා නම් විතරයි අපිට නිමිති හැදෙන්නේ කියලා. එතන තව ටිකක් ගැඹුරට බලනකොට එතනින් එහාටත් දේවල් ටිකක් තියෙනවා. අපි නොදන්න භාෂාවලත් අපිට මේ නිමිති හැදෙනවා. අර මට්ටමේ නොවෙන්න පුළුවන් වෙනස් දේවල්. දැන් අපේ අසංග මහත්තයායි පැත්ත පොඩ්ඩක් කිව්වා. දැන් සමහර විට අපේ හිතේ ගැටුමක් ඇති වෙන්න පුළුවන් මොන කරදරයක්ද මේ කියලා. තව පැත්තකින් දැන් ඕක ඉන්දියන් භාෂාවක් හින්දා මේ ඉන්දියන් කාර්යයන්ගෙන් බේරෙන්න බෑ කියලා ඒ පැත්තෙන් එන්න පුළුවන්. ඉතින් මේ මේ අර වචන ටිකම තේරුම් ගන්නම ඕන කියලා එකකුත් නෑ. එතනින් එහාටත් තියෙනවා මේ නිමිති හැදීම. දැන් අපිට දැන් උදාහරණයක් විදිහට කුරුල්ලෙක් කෑ ගහනවා එහෙනකොට අපිට ඒ භාෂාව තේරෙන්නේ නෑ. හැබැයි අපි සකස් කරන නිමිති ගොඩක් තියෙනවා ලෝකෙට අහුවෙලා. අනේ මේ පැත්තත් ඒ සියුම් පැත්තකින් බලන්න ඕන. ඒකට මේ සබ්දෙට නිමිති හදනවා. සබ්දේ අහලා සබ්ද සංඥාවෙන් අපි නවත්තන්නේ. ඔන්න ඔතන තමයි ප්‍රධාන තැන. කනට පුළුවන් සබ්ද සංඥාවක් උපද්දලා දෙන්න විතරයි. සබ්ද සංඥාවේ කිසිම රූපයක් නැහැ. හැබැයි අපි ওই සබ්ද අහගෙන බොහෝම රූප මනසින් අත්දකිනවා. මනසින් අත්දකලා නිකන් ඉන්නේ නැහැ. ඒවා බාහිරේ තියෙනවා කියලා පිළිගන්නවා. එතන සිහිය නොවන පිහිටන්න ඕන තැනක්. ඒතර මේ මේ සංඥා මාත්‍රයක් කියන එක එතන ඒ සංඥාව මිරිඟුවක් කියලා බුදුරජාණන් වහන්සේ උපමා කරපු එකත් අමතක කරලා මිරිඟුවට අදාළ රූප හදනවා, පනවනවා. මිරිඟුව මිරිඟුව විදිහට නෙමෙයි රූප මොනවහරි තියෙනවා මොනවහරි තියෙනවා මොනවහරි තියෙනවා කියලා හද හදා දානවා. ඒ හදන ඒවා අපි දැන් ලෝකෙට අයිති පැත්තෙන් ගොඩාක් ගන්න පුළුවන්. හැබැයි කෙටියෙන් සමරයිස් කරලා ගත්තොත් අන්තිමට එන්නේ ওই ಜಾති පහ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ. තව පැත්තකින් ගත්තොත් අපිට අපි මේ රූපවලටනේ ප්‍රධානම අහුවෙන්නේ කාම ලෝකේ. ද රූපස්කන්ධය පැනෙව්වේ කොහමද? සමහාතිකදෝකම් සූත්‍රෙත් තියෙනවා රූපස්කන්ධය කියන්නේ මේ ඇහැයි රූපෙයි. කනයි ශබ්දයයි. නාසයයි ගන්ධයයි. දිවයි රසයි, කයයි ස්පර්ශයි. කියන ඔය 10 තමයි රූපස්කන්ධය කියන්නේ. මෙහෙම දේශනා තව සූත්‍ර තියෙනවා. එතකොට මෙන්න මේ 10 උපාදාන වීමක් අපේ තියෙනවා. ඒ කියන්නේ අජ්‍යත්ත බහිද්ද බෙදලා බාර ගැනීමක් තියෙනවා. ඒතර මේකේ ටිකක් ගැඹුරට බලනකොට පේනවා මේ දැකීම කියන එකේ අජ්‍යත්ත රූපයක්වත් බහිද්ද රූපයක්වත් නැහැ. දැකීම ගැන කල්පනා කරන්න ගිහිල්ලයි අජ්‍යත්ත බහිද්ද පනෝගෙන අපි රූප ලෝකයක් හදලා තින්නේ. ඒක අපේ කාම ලෝකේ මට්ටමේ කෙලස් නම් කාම ලෝකෙට අයිති රූප. අනිත් මට්ටම් වල නම් රූප හරිය රූප වචර මට්ටමේ නම් ඒ මට්ටමේ අදාළ දේවල්. ඒතර මෙතන දකින්න ඕන මෙන්න මේ අජ්ජත් බහිද්ද දෙකම පනෝ ගන්න සිද්ධියක්. ඒ පනෝගෙන ඒක තමයි අපි තියනවා කියලා උපාදාන කරගන්න. ඒක එහෙමමයි කියලා උපාදාන කරගන්න. ඉතින් මෙතන මම දකිනවා අපි පටන් ගත්තු එකම ඇහැ කියන එක අපි රූපස්කන්ධයක් පනෝලා ඕක උපාදාන කරගන්නවා. එහෙම නැත්නම් එහෙන් දකින රූපේ රූපස්කන්ධයක් පනවලා ඕක උපාදාන. උපාදාන කියනකොට ගන්න එපා මේක මේ මේ ඔකේ ඇලීම් ගැටීම් ඇති කරගෙන දිගින් දිගට යන එක විතරක් නෙමෙයි. මේක මෙහෙම තියෙනවමයි කියලා දෙපැත්තකට බෙදෙන මට්ටමේම උපාදානේ වෙලා ඉවරයි. ඒක ඇසුරු කිරීමක්. ඉතින් මේක තමයි අර පැහැදිලි ආනන්ද සූත්‍රයේදී රූපං උපාදාය අස්මීති හෝති න අනුපාදාය. රූපය ඇසුරු කරගෙනයි මම වෙමි කියන එක තියෙන්නේ. ඇසුරු නොකරගෙන නෙවෙයි කියන මට්ටම. ඒ නිසා තමයි අපි මේ රූපස්කන්ධයේ පිරිසිඳ දකින්න තව තව විදිහට මේක බලන්න ඕන. ඒක බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්නපු එකක් තමයි ආයතන විදිහට දකින්න. ඕක දැනගත්තේ මොන ආයතනෙන්ද? ඕක දැනගත්තේ මොන ආයතනෙන්ද? ඒකට එහෙම මහා සලායතන සූත්‍රයෙන් පෙන්නනවා. චක්කුම් බික්කවේ ඥානං පස්සං යථා භූතං. රූපේ ඥානං පස්සං යථා භූතං. මේ මේකේ ඇත්ත ඇති හැටි දන්න දකින කෙනෙක් වෙන්න පවතින ඇත්ත. අපිට ඕන ඇත්ත නෙමෙයි. ඒකට අපිට දැනට ඉන්න ඇත්ත තමයි මේ ඇහැයි රූපේ තිබුණ හින්දා තමයි තේින්නේ. ඒක ලෝකයාට ඇත්ත. හැබැයි ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයට යනකොට ඒක බොරුවක් වෙනවා. ඒක නිකම්ම බොරුවක් කියනවට වඩා අපි හේතු ඇතුව ඒක පෙන්වන්න දක්ෂ වුණොත් විතරයි මෙන්න මේ සමුදේ තියෙනකම් මේක තියෙනවා.
මේ සමුතේ නැත්තම් මේක නෑ කියන ධර්මතාවය. ඒක තමයි මම මේ පටිච්ච සමුප්පන්න ධර්මතාවය කියන්නේ. එතකොට මේ ඇහැ කියන එක හැදෙන්නේ මෙන්න මේ සමුදේ තියනකම්. මේ සමුදේ නැත්තම් ඇහැ උපදින්නේ නෑ කියන එක මෙන්න මේ ක්ෂණේ මේ මොහොතේ දකින්න පුළුවන්, මේ අවබෝධ කරගන්න පුළුවන් ධර්මතාවයක් කියලා මට හිතෙන්නේ. ඒක අපි පටන් ගන්න ඉන්නේ ඔක පුරාණයට සම්බන්ධ කරලා මේ කර්ම නිසයි මේක මෙහෙම මෙහෙම ඒ පැත්තෙනුත් බලන්න ඕන. හැබැයි ඒක ඔළුවේ තියාගන්න ඕන. ඔය තාම කම්මස්ස කතා සම්මාදිට්ඨිය නේද? ඒකට අපි කම්මස්ස කතා සම්මාදිට්ඨියෙන් නැවතිලා හරියන්නේ නැහැ. මේ චතුසත්‍ය සම්මාදිට්ඨිය නැත්නම් ආර්ය මාර්ගයේ පැත්තට ලෝකෙන් එතර වෙන පැත්තට අපේ මනස මෙහෙයවන්න ඕන. ඒකට ආර්ය සත්‍ය විදිහට ඇහැක් පැනෙවුවා නම් ඕක රූපස්කන්ධේ රූප උපාදානයේ රූප උපාදානයේ දුකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට ඒ දුක තියෙන්නේ මේ සමුදේ තියෙනකම්. මෙතන මේ අවිද්‍යාව, මෝඩකම, මුලාව යෙදෙනකම් තමයි මේක තියෙන්නේ. මේ අවිද්‍යාව යෙදුනේ නැත්නම් ඔක උපදින්නේ නැහැ, පැනවෙන්නේ නැහැ කියන ධර්මතාවයක් තියෙනවා. එතන තමයි මම දකින්නේ මේ දිත්තේ දිත්තමත්සන් දැකීම, දැකීම මාත්‍රයක් විතරයි. දැකීමට අමතරව බාහිර දෙයක්වත්, අජ්ජත් දෙයක්වත් පණවන්න බෑ. බාහිර දෙයක් පැනෙවොත් බාහිර දෙයින් මම පිහිටනවා, එවිට බාහිය ඔබ එයින් පැනවෙනවා. ඒ වගේ මෙතර මේ පැත්තෙනුත් පැනවෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ පැත්තේ දෙයක් පැනෙව්වොත්. එතකොට අන්න ඒ දෙකටම හුනවි රූපය ඇසුරු නොකරන පැත්තකට ගියොත් මං හිතනවා මේ ලෝකෝත්තර දර්ශනය ඇති කරගෙන මාර්ගෙ පටන් ගන්න පුළුවන් කියලා. මේ කෙලවර නෙමෙයි පටන් ගැනීම. ආර්ය මාර්ගෙ පටන් ගන්න, ලෝකයෙන් එතර වෙන මාර්ගෙ පටන් ගන්න පුළුවන් දැක්මක් මේ දහම අහලා නුවණින් දැක්කොත් ඇති කරගන්න පුළුවන් වෙයි කියලා. පෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. ඒ සංක්ෂිප්ත වශයෙන් නැවතතේ වර්ණා කරනවා ඉස්මතු කර දුන්නා කුකුලගේ මහත්මයා. ඒ අනුව අද අපි සාකච්ඡාව නිමා කරමු. ඉතින් අද සාකච්ඡාවේදී මමත් යමම් ප්‍රශ්න ඉදිරිපත් කළා. ඒ ප්‍රශ්න ඉදිරිපත් කළේම ප්‍රශ්න හැටියටම පමණයි, අදහස් නෙමෙයි. කල්යාණ මේ ඉන්න කල්යාණ මිත්‍රයනුත් මේව පසුව සවන් දෙන දෙල අපි සමග සාකච්ඡා කරන කල්යාණ මිත්‍රයනුත් ඒ හැම දිනාගේම ප්‍රයෝජන සඳහා මේ ප්‍රශ්න ඇවි. ඒ වගේ මේ ප්‍රශ්න වලට අපේ කවුකල්ගේ වාදනය ප්‍රදානව අනිත් කම කල්යාණ මිත්‍ර මිත්‍රියම්ම යම් යම් කාරණා ඉස්මතු කරා. මම හිතන්නේ මේ කියපු දේවල් ඒ අයට මේ අවස්ථාවේදී තේරෙන විදිය ඉදිරි ඒ අයගේ අවබෝධන උදහස් වෙයි. ඒ නිසා මේ අද මේ සාකච්ඡාව අපි ඒ කාරණාවන් ඔක්කොම එකතු කරගෙන කිසියම් කෙනෙක් මම දැනුමක් ලබා ගත්තා කියලා අවබෝධයක් ලබා ගත්තා කියලා තනින් නොයා ඉතුරු එතනින් නතර නොවි තමන් භාවනාවකින් මේ දේවල් දැක්මක් බවට පත් කරගන්න, දකින්න පුළුවන් බවට පත් වෙනවාම තමයි මම හිතන්නේ නියම් ප්‍රඥාවක් ලැබුණා වෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න පටන් ගත්තා වගේම අවසානයේ ප්‍රශ්නම හැටියට තියාගෙන අපි එළියට යමු. වෙන අප දේවල් ඔළුවේ තියාගෙන අපි ප්‍රශ්න හැටියට මතක් කරගත්තොත් සලායතනේ කියන්නේ කුමක්, ආයතනයක් හැදෙනවා කියන්නේ කුමක්ද, කීකෝ විදිහට ආයතන හැදෙන්නේ කොහොමද, එක ස්පර්ශයක් වුණාම සම්පූර්ණ කයම සවිඥාන වෙනවා කියලා කිව්වම මොකක්ද කියන්නේ නැත්තේ. ඔය අපි ප්‍රශ්න හැටියට තියාගෙන අපේ භාවනාවකින් අපි තේරුම් ගන්න බලමු. පූර්ණ කර්ම පුරාණ කර්මෙන් ආයතනයක් හැදෙනවා කොහමද, නැත්නම් චක්ක හැදෙනවා කොහොමද, පස්සේ මොකක්ද කියන්නේ නැත්තේ, ඒක අපි කොහොමද තේරුම් ගන්නේ කියලා ඔය ආදිවාසීන් දේවල් අපි අපේම දැනුමෙන් තේරුම් ගන්න මේ සාකච්ඡාවත් පිටුවහලක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අදහසත් සමග අද සාකච්ඡාව නිමා කරමු. ඉතින් අද සාකච්ඡාවට අපිට ඉමහත් වශයෙන් උපකරුණා මාචාර්ය කොංගලගේ ශ්‍රී ලංකාවේ ඉඳලා එතුමා නැවත මතක් කරනවා මේ බොහෝ අය සාකච්ඡාව සම්බන්ධ දීලා කතා බහ කරනවා මේ ඔබතුමා ඉස්පතු කාරණාවන් ගැන. ඉතින් මේ මනස අවදි කරන්නේ එයාටත් ඒක උපකාර වෙලා තිනා. එයාගේ ඒ කෘතඥතාවයේ වුණත්නම් පැහැදිලිමත් ඒක ගැන කියන්න කියලා අපිට කිව්වා. ඉතින් ඒ වගේම අනිකුත් අදහස් දක්ව කල්යන මිත්‍රන්ට අනේක වැඩක් පින්. එමුනම් අපි නැවතත් මුණ ගැහෙනවා සාකච්ඡාවකින් ඉරිද දවසේදී උදෑසන 10ට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාවෙන් බ්‍රිස්බන් වෙලාවෙන් ලංකා වෙලාවෙන් මම හිතන්නේ 5 මාර්ට් දවසෙන්. ඉතින් මේ හැමදාම සාකච්ඡාවට සම්බන්ධ වෙන කියලා ආර්දනා කරමින්
අපි අද දිනේ සාකච්ඡාව මේ අනුව නිම කරනවා. තෙරුවන් සරණයි හැමදාට.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
දලුවත්ත මහත්මයා මම සමහර විට ලැබෙන අඟහරු ආදා නැති වෙයි මේ වෙසක් දවසින් ඉඳලා ඇතක යනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.